අදදිනද සුපුරුදු ලෙස ම කරුණාවේ නපා සම්බන්ධ වන පූජ්‍යපාද ඉරුකේගම අර්ථදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රාවක අප සැම වෙනුවෙන් පාද නැමද නමස්කාර පූර්වව පිළිගනිමින් මම ඉතාම ගෞරවයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දිනට එදෙන උතුම් ධර්ම දේශනාව හා සාකච්ඡාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදු සරණයි තෙරුවන් සරණයි අදත් ශ්‍රී ලංකාවේදී නම් උදෑසන මේ උතුම් ධර්ම දානමය කටයුත්තක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි මෙතෙක් සුපුරුදු පරිදි පවත්වාගෙන ආපු දේශනා මාලාවක් තියෙනවා. ඒ දේශනා මාලාව අපි විසින් පවත්වන්නේ යම් න්‍යායක් පදනම් කරගෙන. එතකොට මේ මුලදීත් මතක් කරලා තියෙනවා මේ න්‍යාය ක්‍රමානුකූලව ඉගෙන ගත්ත කෙනාට ත්‍රිපිටකය පිළිබඳව විවිධාකාරයෙන් අධ්‍යයනය කරත් ඒ වගේම යම් යම් කර්මස්ථාන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිසම්පාදාදී වශයෙන් තමන්ට ගැළපෙන ගෝචර කර්මස්ථානයක් න්‍යායක් අධ්‍යයනය කරමින් ඉගෙන ගත්තත් ඒ තමන්ගේ මූල කර්මස්ථානය නිවන දක්වා පවත්වාගෙන යා යුත්තේ කුමන වැඩපිළිවෙලක් යටතේද කියන එක තමයි අපි මේ දේශනා මාලාව තුළින් මේ න්‍යාය තුළින් අපි සාකච්ඡා කරමින් පවතින. ඉතින් මං හැමදාම මතක් කළේ මේ න්‍යාය කියන එක අපි හොඳින් තේරුම් ගත යුතුයි හැම කෙනාම විසින්. එහෙම නැති වුණොත් අපිට හැම වෙලාවෙම අපිට ගුරුවරයෙක් ළඟ ඉන්නම වෙනවා. ගුරුවරයා පස්සේ නිතර යන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ න්‍යාය ඉගෙන ගත යුත්තේ. දැන් එහෙම ගුරුවරයා පසුපසින්ම ගිහිල්ලා භාවනා කළ යුතු අයත් ඉන්නවා. ඒ තමයි පාරමිතාවන් අඩු ඉන්ද්‍රිය ධර්මයන් මුහු කරලා නැති ඇත්තන්ට පියවරෙන් පියවර ගුරුවරයාගේ උපදෙස් අවශ්‍ය වෙනවා. නමුත් ඒක හැමෝටම අවශ්‍ය නැහැ. ධර්මය දහම් විනය ඉගෙනගෙන ඒ කරන වැඩ පිළිවෙල ඉගෙනගෙන කෙනෙකුට තනියම ගිහිල්ලා නිවන සාක්ත් කරගෙන නැවත ආපහු ගුරුවරයාට කෘතෝපකාර සැලකීම් වශයෙන් ඇවිල්ලා වන්දනාමාන කිරීම වශයෙන් අතීත කාලයේදී එබඳු කතා ප්‍රවෘත්ති කොතේකුත් තිබුණා. ඉතින් ඒ නිසා අපි මේ න්‍යායක් ඉගෙන ගැනීමේදී අපි කොතනින් කොයි ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරත් දහම් පරයායක් ඉගෙන ගත්තත් එයාට මඟ නොවරිදෙන ආකාරයට ඒ ඉගෙනගත්තු දෙහේ හසුරුවන්න භාවනාමය වශයෙන් යොදා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ වැඩපිළිවෙල උගන්වන්නේ. ඉතින් මුලින් මුලින් කරන දේශනා අපි බොහෝ විට හැමෝම යම් යම් උත්සාහවත් වෙන තැන් නිසා ඒ වගේ ලොකු අමාරුකම් තිබුණේ නැහැ. ඉතින් කියන කාරණා බොහෝ අයට තේරෙන බවක් තිබුණා. නමුත් මින් ඉදිරියේ කරන දේශනා දැන් උද්‍යප්පේ ඥානින් පස්සේ කරන දේශනාවන් බොහෝ විට අපි පැමිණිලා නැති තැන් නිසා මේවා බොහෝ විට ගැඹුරු බවක් ආධුනික බවක් හා නොතේරෙන බවක් බොහෝ දෙනාට තියෙන්න පුළුවන්. නමුත් මං ගිය සැරේත් මතක් කරේ මේක අපි දේශනා මාලාව සම්පූර්ණ කළ යුතු නිසා මේක නොතේරුණත් අපි කරගෙන යන්න වෙනවා. ඉතින් තේරෙන අය නැතුව නෙවෙයි තේරෙන අය ඉන්නවා. ඉතින් නමුත් මේවා තමන් නැවත නැවත යෝනිසෝ මනසිකාරයේ පවත්වමින් තේරුම් ගන්න උත්සාහවත් විය යුතුයි. එතකොට ඒ දේවල් තේරෙනවා. ඉතින් ඉතින් ඒ නිසා අපි මේ දේශනාව නොතේරෙන අය නැවත නැවත බොහෝ වේලාවක් මේ තුල මනස පවත්තමින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියමින් අපි අපේ දේශනා මාලාව ඉදිරියට කරගෙන යමු. ඉතින් කොහොම වුණත් අපි මේ දේශනාවන් ඉගෙන ගන්න ගමන් මේ අධ්‍යයනයේ කියන එකම සීමා වෙලා ගියොත් අපිට කවදාවත් මේ ගමන් මග යන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මය ඉගෙන ගැනීම, තේරුම් ගැනීම හා නොකඩවා කරන භාවනාව සතිය දියුණු කර ගැනීම කියන මේ අඛණ්ඩ වැඩපිළිවෙල අපි කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊට අදාළ පූර්ව කෘත්‍යයන් හා සතර කමඨහන් භාවිතා කිරීම, ඊට අමතරව අපි නිතර නිතර බුද්ධ උපස්ථානයන් ධර්මයන් කරමින් ඒ ආශිර්වාදය ලබා ගැනීම කියන මේ දේවල්, සංඝපස්ථානයන් ආදී මේ දේවලුත් බොහෝ උපකාර වෙනවා ඒ අපේ ගමන් මඟ සඳහා. කලින් කල දස කතාවන් ශ්‍රවණය කරමින් ඒ දස කතාවන් ඇහෙන පරිසරවල ඉඳීම මේ නුහුමුහු කුල අපේ ඉන්ද්‍රිය ධර්මයන් මුහු කරලා නැති සිතක් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීමට, මුහු කරවා ගැනීමට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. මේ ගිය සූත්‍ර වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. නිතර කල්යාණ මිත්‍ර ඇසුර පවත්වා ගැනීම, කල්යාණ මිත්‍රයන්ගෙන් දස කතාවන් නිතර ශ්‍රවණය කිරීම, ඒ වගේම නිතර නිතර හිත වීරියවත් වන ආකාරයෙන් හිතට රුකුළු දීම, හිත උත්සාහවත් කර ගැනීම, ඒ වගේම තමන්ගේ සීලය නිතර නිතර ආවර්ජනය කර ගැනීම, සිල් පිරිසුදු කර ගැනීම කියන මෙන්න මේ කාරණා අපිට නිතරම පවත්වාගෙන යෑමෙන් මේ ඉන්ද්‍රිය ධර්මයන් මුහු කරවා ගන්න, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්මයන් තියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා අපි නිරන්තරයෙන් අපි කලින් කල මතක් නොකලත් ඒවා අපි මේ භාවනාවට නිතර සම්බන්ධ කරගෙන පවත්වාගෙන යා යුතුයි. එතකොට අපි ගිය සැරේ කතා කරගෙන ආවේ ඥාන වැඩ පිළිවෙලේ උදයබ්බේ ඥානෙන් පස්සේ තියෙන්නේ බංගානුපස්සනා ඥානෙ. ඒක පිළිබඳව අපි කතා කරගෙන ආවේ. ඒකේ මූලික පෙළ දේශනාව අපි කතා කරලා අවසන් කරලා අද අපිට කතා කරන්න තියෙන්නේ ඒකට අදාළ අටකතා විවරණය. ඒ තුලින් තව තවත් මේ නොතේරෙන තැන් පැහැදිලි වෙලා මේ බංගානුපස්සනා ඥානය කියලා කියන්නේ මොකද්ද කියන එක වටහා ගැනීමට හා ඊට පස්සේ ඒක අපි කොහොමද මේ විදර්ශනා වශයෙන් අපි ප්‍රායෝගිකව යොදාගන්නේ කියන කාරණා තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ඥානීය තුලින් හැම ඥානයක් තුලින් අපි තේරුම් ගත යුතු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඊට අදාළ අනුපස්සනාව තේරුම් ගැනීම, බංගානුපස්සනාව කියලා කියන්නේ. එතකොට බංගානුපස්සනා ඥානය කියලා කියන්නේ බංගය අනුව බලන නුවණ තියෙනවා. අනුපස්සනාව කියලා කියන්නේ ඒ අදාළ විපස්සනා ඥානය නැවත නැවත බැලීම. පුනම් පස්සතිති නැවත නැවත බැලීම තමයි අනුපස්සනාව කියලා කිව්වේ. එතකොට ඒ පිළිබඳව නුවණ තියෙන්න ඕනේ. එතකොට අන්නේ බංගානුපස්සනා ඥානය කියලා කියන්නේ මොකද්ද කියන එක හොඳින් අපි තේරුම් ගන්න ඕනේ. ඒ අදාළ ඥානය නිතර ශ්‍රවණය කරලා හා ඒක අපිට පොතපත බලා ගන්න පුළුවන් නම් ඒ අනුසාරයෙන් අපි තේරුම් ගන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. නැත්තම් අපිට මේ ඒ කාරණාව තේරුම් ගත්තේ නැත්තම් මේක කරගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ අනුපස්සනාව අපි කොහොමද භවනාම වශයෙන් යොදාගන්නේ, කෙසේද මේක මෙනෙහි කර යුත්තේ කියන කාරණාවද අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ කාරණා දෙක තමයි ඊට අදාළ හැම ඥානයක් තුළින්ම තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපි මේ දේශනාවේ තියෙන සූත්‍ර දේශනාව කතා කරා බංගානුපස්සනා ඥානය යටතේ. ඒකේ අපි නැවත යම් සිහිපත් කිරීමක් කරගත්තොත් අටකතාවට යන්න පෙර කතං ආරම්භණං පටිසංගා බංගානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං කියලා තමයි සූත්‍ර දේශනාව තියෙනවා. ඒක රූපයක් අරමුණු කොට ඇති සිත ඉපද බිඳේ. ඒක සාමාන්‍ය ස්වභාව ධර්මතාවයක්. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ මනසට අරමුණක් හමු වුණාම ඒ හැම වෙලාවෙම හිතක් අරමුණක් අරගෙනමයි උපදින්නේ. එතකොට අපි ඒ ගත්ත අරමුණු ඇති බවට තේරුණත් ඒකේ ධර්මතාවය තමයි ඒ අරමුණු කරගත්ත හිත වහාම ඉපදෙලා බිඳිලා යනවා. එතකොට ඒ ධර්මතාවය පෙන්නලා ඒ අරමුණ, ඒ ඉපද බිඳිලා යන ස්වභාවයේ අරමුණ ප්‍රත්‍යවේක්ෂා කොට, එතකොට ඒයින්ද තමයි තන් ආරම්භණම් පටිසංකා තස්ස චිත්තස්ස බංගං අනුපස්සති. තන් ආරම්භණම් ඒ ස්වභාවය මෙනෙහි කොට, ආරම්භණම් පටිසංකා කියලා කියන්නේ මෙතන නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ. පටිසංකා කියලා එතන අදහස් කරේම මේ ඒ රූපේ අරමුණු කරගත් හිත ඉපෙද බිඳෙන භව මෙනෙහි කිරීම කියන අර්ථය තමයි පටිසංකා කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ. එතකොට ඒ රූපයේ බිඳීම මෙනෙහි කරන්නේ තවස් සිතකින්. අන්නේ තස්ස චිත්තං, අන්නේ සිතෙහිද බංගය. එතකොට ඥානය සහිත සිතෙහිද බංගය අනුපස්සති. නැවත වෙනස් සිතකින් බැලීම බංගානුපස්සනා ඥානය කියලා හඳුන්වලා තියන්නේ මේ අපිට බුද්ධ දේශනා. එතකොට ඒක හොඳට හිමීට තේරුම් ගන්න මේක අර සමහර විට මේක වචන ගැඹුරු නිසා අර්ථය එකපාරම ග්‍රහණය කරගන්න කෙනෙකුට අමාරුයි. එනිසා හිමීට මේක ඔස්සේ තේරුම් ගත්තාම Tamanට තේරෙනවා. ඊට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා දැන් ඒක තමයි බංගානුපස්සනාව කියලා කියන්නේ. එතකොට ඒ භංගය අනුව නැවත නැවත බැලීම. එතකොට අනුපස්සතිති කොහොමද නැවත නැවත බලන්නේ කියන එක පෙන්නනවා. ඒ සිද්ධිය අරමුණු කරලා නැවත නැවත බැලිය යුතුයි කුමන ආකාරයෙන්ද කියන එක. අනිච්චතෝ අනුපස්සති, නොනිච්චතෝ දුක්ඛතෝ අනුපස්සති, නොසුඛතෝ කියලා මේ විදිහට අපි ගිය සැරේ කතා කළා. ඊට පස්සේ කතා කරලා ඊට පස්සේ අපිට අන්තිමේට මේකේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් වේදනාව අරමුණු කොටගත් ඇති සිත ඉපද බිඳේ කියලා මේ ආකාරයට ඒ ස්කන්ධයන් පහම ওই විදිහට තේරුම් ගන්න ඕනේ. විපස්සනා වශයෙන්ද ඒ විදිහට වේදනාවත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ත වශයෙන් මෙනෙහි කරනවා. ඒ විතරක් නෙවෙයි කෙනෙක් ආයතන වශයෙන් බලනවා නම් ඒ ආයතන කියන කොටස දා ගන්නවා මේ ස්කන්ධ කියන න්‍යාය වෙනුවට. ඒ විදිහට මේ බංගානුපස්සනාව පටන් ගන්න සූත්‍ර දේශනාවේ අන්තිමේට ගාථා ටිකක් තියෙනවා මේ සියලු දේ සම්පින්දණය කරලා. එතකොට ඒකත් අපි අට කතාවේදී විවරණය කරනවා. මේක දැනටමං පෙන්වන්නේ මේ ගාථා ටික වලින් තමයි අපි අවසන් කරේ. එතකොට මේ බංගානුපස්සනා ඥාණයට තවත් කියන හඳුන්වන නම් ටිකක් තියෙනවා. වයලක්කන විදර්ශනාව, වයලක්කන විදර්ශනාව කියලත් කියනවා. ඒ වගේම පටිසංකා විපස්සනාව කියලත් කියනවා. ඊට අමතරව අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලත් මේ එකම අනුපස්සනාව පිළිබඳව හඳුන්වනවා. ඉතින් ඒක අපි අට කතාවත් එක්ක ඉදිරියට කතා කරගෙන යමු. දැන් මේ ඔබට පේන්නේ ඒ බංගානුපස්සනා ඥානයට අදාළ නිර්දේශ වර්ණනාව. මුලින් අපි කතා කරේ බංගානුපස්සනා නිර්දේශය. ඒතකොට නිර්දේශය කියලා කියන්නේ බුද්ධ දේශනාව, සූත්‍ර දේශනාව තමයි නිර්දේශය. ඒක නොතේරෙන අයට වඩා තේරුම් කර ගැනීම තමයි මේ බංගානුපස්සනා නිර්දේශ වර්ණනාව කියලා අට කතාව ඉදිරියට අරගෙන තියෙන්නේ. එතකොට අපි අට කතාව ක්‍රමානුකූලව විස්තර කරගෙන යමු. මෙතනදී පටන් ගන්නවා සෝ උද්‍යාබ්භානුපස්සනායං තිතෝ යෝගාවචරෝ මග්ගා මග්ග වවත්තාපනේ උපක්ලේශ විමුක්තං වීතිපටිපන්න උද්‍යාබ්භානුපස්සනා ඥානං මග්ගෝති ඤත්වා තිලක්කන සංලක්කනේ තස්සේව මග්ගස්ස සුවිසුද්ධ කරණත්තං පුන උද්‍යබ්බයානු පස්සනං ආරභිත්වා උද්‍යබ්බයේන පරිච්චින්නේ සංකාරේ අනිච්ඡාදිතෝ විපස්සති කියලා. මේ දැන් මේ බංගානුපස්සනා ඥානයේ පෙර තමන් තුළ තියෙන පරිසරය තමයි මේ කියන්නේ. එතකොට මෙතන සෝ කියලා අදහස් කළේ සෝ හෙතෙමේ. කවුද මේ සෝ කියලා කියන්නේ හෙතෙමේ කියලා කියන්නේ? අර මුලින් සීලයක පිහිටලා හිත සමාධිමත් කරගෙන ධම්මට්ඨිති ඥානය තුලින් නාම රූප පරිච්ඡේද ඥානය පත්‍ය පරිග්ඝ ඥානය කියන මේ ධර්ම අවබෝධයන් කරගෙන අවබෝධ කරගෙන වඩාගෙන පැමිණිලා සම්මර්සන ඥානය තුලින් ධම්මට්ඨිති ඥානයේ සිටපු කෙනා සම්මර්සන ඥානයෙන් අතීත අනාගත වර්තමාන අනුව ගියපු කෙලෙස් යටපත් කරමින් ආධ්‍යාත්මික බාහිර ආදී 11 ආකාරයෙන් තුල බැසගත්තු ආශ්‍රව කෙලෙස් ආධ්‍යාත්මික අපි මතක් කර ආධ්‍යාත්මික సంతානේ මේක මම මගේ කියලා ගන්න පදනම් වෙච්ච කෙලෙස්. නමුත් මෙතන තියෙන්නේ මෙහෙම ධර්ම නාම රූප ටිකක් කියලා ඒ විදිහට 11 ආකාරයකින් භාවනා කරමින් ඒ හීන ප්‍රනීත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත වර්තමානයේ අනුව ගියපු බොහෝ කෙලෙස් යටපත් කරමින් අවබෝධයට පත් කරගෙන ඒ තුලින් ඒ සම්මර්ථන ඥානේ නැවත නැවත දිමුණු කිරීමෙන් තමන් වර්තමානයේම ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න හුරු කරගත්තු කෙනා උද්‍යබ්බයානුපස්සනාය තිතෝ යෝගාවචරෝ කියලා කියන්නේ ඒකයි. එතකොට ඒ විදිහට උදය වැය කියන තැනට වර්තමානයේ දකින අහන දේ උදය වැය කියන තැනට පැමිණිලා එතකොට ඒ ඥානයත් ඔහු දියුණු කරගත්තු කෙනා මග්ගා මග්ග වවත්තාපනේ ඊට පස්සේ උදය වැය කරගෙන යනකොට ඔහුට පැමිණෙන අර උපක්ලේශ පිළිබඳවත් මග නොමග පිළිබඳව ඔහු නුවණින් මෙනෙහි කරලා ඒකත් තේරුම් අරගෙන ඊට පස්සේ ඒ උදයව්‍යය මෙනෙහි කරනකොට පැමිණෙන උපක්ලේශ ආලෝක ප්‍රීති පස්සබ්දි ඒ වගේ සතිය වීරිය මේවාදී අපි ගිය සැරේ අපි කතා කරපු මේ උපක්ලේශයන්ගෙන්ද ඔහු උපක්ලේශ වලට හවු නොවි මේවා නෙවෙයි මාර්ගය. මාර්ගය කියන්නේ මේ උදේවැය වශයෙන් සැලකීමමයි මාර්ගය කියලා මේ මග නොමග තේරුම් අරගෙන උපක්ලේශයන්ද ඔහු ජයගෙන ඒ කිසුදු උපක්ලේශයකට අහු නොවි වීතිපටිපන්න. අන්න ඒ වීතිපටිපන්න කියලා මෙතනින් අදහස් කරේ ඒක තමයි. අර උපක්ලේශයන් තේරුම් අරගෙන ඒ එකකටවත් මාර්ගය කියලා රැවටෙන්නේ නැතුව උදයබ්බේ ඥානීය තුල තිලක්ෂණය වැඩිමමයි මාර්ගයේ කියලා හොඳට වටහාගත්තු කෙනාට කියන වීතිපටිපන්නම් කියලා. නියම විදර්ශනා ඥානීයට මාර්ගයට පැමිණි කෙනා වීතිපටිපන්නම් උදයබ්බානුපස්සනා ඥාන උදේවැය ඥානීයම මග්ගෝති ඤත්වා ඒකම මාර්ගයයි දැනගත්තු කෙනා තිලක්ෂණ සංලක්ෂණේ තිලක්ෂණයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණයන්ම මෙනෙහි කරනවා. උපදීන උපද සංකාරයන් දකින දේ අහන දේ හිතට වැටහෙන දේ මේවා ස්කන්ධයන් හැටියට අරමුණු කරගෙන මේ ස්කන්ධයන්ගේ ලක්ෂණ මත පදනම් කරගෙන මේ වගේ හටගන්න නිරුද්ධ වෙච්ච බව මේ මොහොතේ හටගත්ත බව සංකත බව ප්‍රත්‍යයෙන් හටගත්ත බව කියන මේ ලක්ෂණයන් මෙනෙහි කරමින් ඒ විදිහට තිලක්ෂණයම හිත පවත්නවා. තස්සේව මග්ගස්ස ඒ විදිහට පවත්වලා තස්සේව මග්ගස්ස ඒ මාර්ගයගේම සුවිසුද්ධ කරණත්තා මාර්ගයම පිරිසුදු කිරීමේ අර්ථය. දැන් නමුත් මේ උදයබ්බේ ඥානියත් ඒ විදිහට බැලුවත් තවම තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් ඉතා තීක්ෂණව වැටහිලා නැති නිසා නැවත නැවත මේ උදයබ්බේ ඥානියම පිරිසුදු කිරීම සඳහා අර කියපු උපක්ලේශයන් මනාකොට යටපත් වීම සඳහා නීවරණයන්ගේ බලපෑම මනාකොට යටපත් කිරීම සඳහා ඒ මාර්ගයේම නැවත නැවත මෙනෙහි කරනවා. පුන උද්‍යාබ්භානුපස්සනං ආරබිත්වා උද්‍යාබ් ඒ විදිහට නැවත උද්‍යාබ්භේ ඥානෙම පටන් අරගෙන. එතකොට මේ බලවත් තරුණ උද්‍යාබ්භේ ඥානෙ බලවා උද්‍යාබ්භේ ඥානෙ කියලා අපි අවස්ථා දෙකක් සඳහන් කරේ ඒකයි. එතකොට ඒ විදිහට නැවත උද්‍යාබ්භේ ඥානෙම ඇතිවීම නැතිවීම බලමින් ඒ විදිහට බලීම නිසා උද්‍යාබ්භේන ඒ ඇතිවීම නැතිවීම සංස්කාරයන් අරමුණු කරමින්. එතකොට මේ සංස්කාරයන් කියලා අදහස් කරේ දැන් අපිට වැටහෙන දේවල්. අපිට හැම වෙලාවෙම වැටෙන්නේ සංස්කාරයන්. අපිට මිනිස්සෙක් කියලා වැටෙනකොට එතන තියෙන සංස්කාර ධර්මයක්. සංස්කාර කියලා කිව්වොත් සකස් වෙච්ච ධර්මයක්. එක්කෝ රූපයක් පිළිබඳව වැටෙනවා. එහෙම නැත්නම් අපිට උපදින වේදනාව, සංඥාව ආදී සංස්කාරයක් පිළිබඳව වැටෙනවා. එතකොට අනේවා තමයි මේ සංස්කාරයන් කියලා කියන්නේ. එතකොට උදයබ්බයෙන් උදයබ්බයේන ඇතිවීම නැතිවීම තුලින් පිරිසිඳ දත් සංඛාරයන් අනිච්චතෝ විපස්සති. නැවත නැවත හොඳ ආකාරව අනිත්‍ය වශයෙන් බලනවා. ඔන්න ඔය කෙනා තමයි මේ සෝ කියලා කිව්වේ. සෝ හෙතෙමේ මේ විදිහට ඉන්න කෙනා. එවං තස්ස තං ඥානං තික්කං හොත්වා. අන්න එතකොට මේ විදිහට නැවත නැවත කිරීම තුලින් මෙසේ තස්ස ඔහුට තං ඥානං ඒ ඥානිය තික්කං හොත්වා. තීක්ෂණව වැටෙනවා, තියුණු වෙනවා. ඉතා සියුම් අරමුණේ පවා මේ තිලක්ෂණයට නංවන්න සියුම් අරමුණ පවා ස්කන්ධයන් අරමුණු කරගෙන ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් ඥානය ඌට ඉතා තියුණුව වැටෙනවා. එතකොට තික්කං තං ඥානං තික්කං හුත්වා වහති. ඒක හොඳ ආකාරව වැටෙනවා ඌට. සංඛාරා ලහුං උපට්ඨාති. සංස්කාරයන් සැහැල්ලුව පහසුවෙන් වැටහෙනවලු. එතකොට දැන් සමහර විට අපිට විදර්ශනා කරනකොට ඇතැම් අරමුණු හොඳට වැටහෙනවා, ඇතැම් අරමුණු පේන්නේ නැහැ. සමහර විට අපි උදාහරණයක් වශයෙන් භාවනා කරගෙන යනකොට හොඳට භාවනා කරගෙන යනකොට සමහර විට මොන හරි මදුරුවෙක් කෑවොත් හදිසියක කවුරු හරි කතා කරොත් අන්න ඒ වගේ දේ අපි ඒ වගේ තැන්වල අපි එකපාරම සත්පුද්ගල භාවයට ගිහිල්ලා ඒ වගේ මුලා වෙන්න පුළුවන්. ඒවා ඊට පස්සේ ඒ වගේ තැනක මේ සමහර විට අපිට ඉදිරියෙන් පේන මේ කෙලෙස්යක් බලවත් කරන අරමුණකදී බොහෝ විට අපිට ඒක මෙනෙහි කරගන්න බැරි වෙනවා. පුද්ගල භාවයට වැටෙන යනවා. නමුත් මේ මෙබඳු කෙනාට එහෙම නැතුව සංස්කාරයෝ පහසුවෙන් එතන කොයි අරමුණාවක් මෙතන තියෙන්නේ මෙහෙම රූපයක් නේද? ඒ නිසා මෙහෙම නාම ධර්ම ටිකක් නේද පහළ වුණේ මම දැනගත්තා නෙවෙයි කියලා පහසුවෙන් ඒ උපදින ඕනම සංස්කාරයක් ඔහුට වැටහෙනවලු. ඒ නිසා තමයි සංඛාරං ලහුං උපට්ඨාති කියලා කිව්වේ. ඥානේන තික්කේ ඒ විදිහට ඥානීය තියුණුකව වැටහෙන කල්ලි ඥානේ තික්කේ වහතේ සංඛාරේසි ලහුං උපට්ඨහං තේසු. ඒ විදිහට සංස්කාරයන් පහසුවෙන් වැටහෙන කල්ලි උප්පාදං අතික්කමිත්වා. එතකොට දැන් මෙතෙක් බලාගෙන ආවේ උදේවැයනේ. ඒ උදේවැය බලාගෙන ආපු කෙනාට ඒ උදේවැය ඥානනුසාරයෙන් මනාව ස්කන්ධයන් වැටහෙනකොට ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් හොඳට ප්‍රකට වෙනකොට ඊට පස්සේ ඒ උනම් පස්සේ ඔහු උප්පාදං අතික්කමිත්වා සංස්කාරයන්ගේ හට ගැනීම උදය ඉක්මවා බංගේ බංගේ ඒවං සති සම්තිට්ඨති. ඔහුගේ හිත උප්පාදේ අත්හැරලා බංගයේම සිහිය පිහිටනවලු. නිරෝධාදි මුක්තාවා උදයන් පහාය බංගේ ඒව සතින් උපට්ඨ වේති. අර තමන් මේ නිවනම අපේක්ෂා කරන නිසා ඒ කියන්නේ නිරෝධේම අදිමුක්ත බැවින් ඒ නිරෝධේම හිත පිහිටවාගෙන ඒ නිරෝධේම කැමැත්ත උපද්දවාගෙන ඉන්න නිසාම අර හිත උදය අත්හැරලා බංගයේ හිත සතිය පිහිටනවලු. ඒතස්මින් තානේ බංගානුපස්සනා ඥානං උප්පජ්ජති. අන්න ඔය අවස්ථාවේ තමයි බංගානුපස්සනා ඥානිය උපදිනවා කියලා කියන්නේ. එතකොට මේක දැන් අපිට හොඳ ආකාරව පැහැදිලි වෙනවා. තමන්ට බංගානුපස්සනා ඥානිය තියෙනවද නැද්ද කියන එකත් බලා ගන්න පුළුවන්. එතකොට ඒ බංගානුපස්සනා ඥානය කියන කාර්ය ගැන අපි වැඩිමක් කරනව නෙවෙයි. මේකෙන් හොඳට තේරෙනවා මේක අපි තුල ඇති වෙන ඥානයක්. එතකොට ඒ ඥානය සත්කලගත යුතු එකක් මිසක ඥානය කියලා ඒක අරගෙන වඩන්න පුළුවන් එකක් නෙවෙයි. මේ විදිහට ක්‍රමානුකූලව අනුපූර්ව ප්‍රතිපදාවකින් කරගෙන යනකොට තමන්ට වැටහෙන ස්වභාවයක් තියෙන නුවණේ ස්වභාවයක්. අන්න ඒ නුවණේ ස්වභාවය සලකලා බලලා මේ මගේ මාර්ගයේ මේ අවස්ථාව බංගානුපස්සනා ඥානයයි මේ දැන් මට වැටහෙන්නේ ප්‍රකට වෙන්නේ කියලා තේරුම් ගන්නවා. එතකොට ඒ විදිහට උදේවැය හොඳ ආකාරව මනාකොට වැටහෙන නිසා ඔහු නිවනේද හිත පිහිටෝනි, නිවනේද අදිමුක්ත අපේක්ෂාව බලවත්ව තියෙන බැවින් ඔහුගේ හිත අර විදිහට උදය ඇතිවීමෙන් හිත නිදහස් වෙලා බංගයේම හිත සතිය පිහිටනවා. අන්න ඒ විදිහට නැවත නැවත අරමුණ බිඳීමම ඔහුට වැටහෙනවා නම් දැන් ඔහුට මේ බංගානුපස්සනාව පිළිබඳව නුවණ පහළ වෙලා කියලා තේරුම් ගන්න කියන එකයි මේ අට කතාවෙන් කියන්නේ. එතකොට ඉදිරියට කරගෙන යන අපි ඉදානී මෙසේ තස්ස ඥානස්ස නිද්දේශේ, මේ තස්ස ඒ ඥාන නිද්දේශේ යනුව ඒකට අනුව තමයි, ඒ නිසා තමයි මතක් කරේ රූපාරම්මනතා චිත්තං උප්පජ්ජිත්වා බිඤ්ජති. එතකොට එතන මේ පෙළදහම කියන්නේ අත අපි ඉස්සරලා කතා කරපු පෙළදහම කියන රූපාරම්මනතා චිත්තං උප්පජ්ජිත්වා බිඤ්ජති. රූපාරම්මණං චිත්තං උප්පජ්ජිත, රූපාරම්මණ ආදිය අරමුණු කරගත් හිත ඉපිද බිඳේ. මුලින් මම ඒක මතක් කරේ තේරුම් ගත්තේ ඒකම දැන් මේ වර්ණනා කරන්න යන්නේ. ඒ නිසා ඒ කාරණාව ඉදිරියට ගන්න අට කතාව. එතකොට රූපාරම්භන ආදී අරමුණු කරගත් හිත ඉපද බිඳෙනවා, ඒක ධර්මතාවයක්. අතවා රූපාරම්භන භාවයේ චිත්තං උප්පජ්ජිතවා බිඤ්ජතිති අත්තෝ. එතකොට ඒකම කියන්නේ මේ තවත් විදිහකින් කියනවා නම් රූපාරම්භන භාවයෙන් හිත අරමුණු කරගත් සිත ඉපද බිඳෙනවා කියන අර්ථය තමයි මෙතනින් කිව්වේ. තං ආරම්භණං පටිසංකාති කියලා ඔනේ ආයෙත් පෙළ දහම මෙතන කියන්නේ. එතකොට තං ආරම්භණං පටිසංකාති කියලා කිව්වේ තං ආරම්භණං, ඒ අරමුණ පටිසංකාය ජානිත්වා. ඒ පටිසංකාය ජානිත්වා කියලා කිව්වේ නුවණින් මෙනෙහි නුවණින් දැන කියන එක. මොන මොන නුවණද? කයතෝ වයතෝ දිස්වාත්තෝ. ඒ පටිසංක නුවණින් දැන කියලා කියන්නේ අරමුණේ ක්ෂය වීම, වය වීම. අර රූපය අරමුණු කරගත් හිත බිඳෙනවා, ඒ බිඳීම අරමුණු කරමි. එතකොට ඒ බිඳීම අරමුණු කරන්නේ කොහොමද? මේ දැකපු දේ නැති වෙලා යනවා, ක්ෂය වෙලා යනවා, බිඳිලා යනවා. ඒක තියෙන එකක් හෝ නිත්‍ය එකක් නෙවෙයි, ඒක පවත්වන්න පුළුවන් එකකුත් නෙවෙයි, හටගත් සැනින් බිඳිලා යනවා කියලා මෙනෙහි කරනවා. ඒක තමයි පටිසංකාය ජානිත්වා කියලා කිව්වේ. ඒ විදිහට මෙනෙහි කරලා තස්ස චිත්තං භංගං අනුපස්සති. ඒ ක්ෂය වය වශයෙන් අර දැනගත් ඥානයේ සහිත සිතේ බිඳීමද තස්ස චිත්තං අනුපස්සති මේ පෙළදාම. එතකොට යේන චිත්තේන යම් සිතකින් තං ආරම්භණං කයතෝ වයතෝ දිට්ඨං. යම් සිතකින් රූපාරම්භනාදිය ඉපද බිඳෙන බව ක්ෂය වශයෙන් වය වශයෙන් දැක්කද, යම් සිතකින් දැක්කද, තස්ස චිත්තස්ස ඒ සිත අපරේන චිත්තේන වෙනත් සිතකින් වෙනස් සිතකින් බංගං අනුපස්සතිති අත්තෝ. වෙනස් සිතකින් ඒ හිතේ බිඳීම, අර රූපය අරමුණු කරගත් හිත බිඳෙනවා, බිඳෙන බව අරමුණු කරනවා නුවණ සහිත සිතකින්. එතකොට ඒ බිඳීම අරමුණු කරගත් නුවණ සහිත හිතේ, ඒ විදිහට විදර්ශනා කරපු හිතේද බිඳීම තවත් සිතකින් බැලීම කියන අර්ථයයි මේ කිව්වේ කියලා කිව්වේ. අපරේණ චිත්තේන භංගං අනුපස්සති. ඊට පස්සේ වෙනස් සිතකින් අර බිඳීම අරමුණු කරගත් හිතේ බිඳීමද බලන. තේනාහෞ පුරාණා, ඒ නිසාම පුරාණ ආචාර්යවරු ඥාතංච ඥානංච උබෝ විපස්සතිති කියලා මේ පුරාණ ආචාර්යවරු මේ කාරණාව සලකාගෙන කියලා තියනවලු. ඥාතංච කියලා කියන්නේ දැනගත්තු දේද, ඒ දැනගත්තු ඥාණයද කියන මේ උබෝ විපස්සති කාරණා දෙකම විපස්සනා කිරීම භංගානුපස්සනාවයි කියලා අතීත පුරාණ ආචාර්යවරු පැහැදිලි කරලා තියනවලු. චිත්තන්ති චේත සම්පයුත්ත චිත්තං අදිප්පේතෝ. එතකොට මෙතන සිත්තං කියලා කිව්වේ සම්පයුත්ත චිත්ත, ඒ කියන්නේ ඥානීය සහිත හිතයි. ඇත්තටම මෙතන චිත්තං කියලා කිව්වේ ප්‍රඥාවට, විදර්ශනා ප්‍රඥාව ගැනයි මේ කිව්වේ. නැත්තම් නිකම් අපි හිතක් කියන එක නෙවෙයි. එතකොට ඥාන සහිත හිතේ හිතයි මෙතන අදහස් කරේ කියන එක මෙතනදී ආපහු මතක් කරනවා. එතකොට ඔය විදිහට අපි හිමීට තේරුම් ගන්න ඕනේ මේ බංගානුපස්සනා ඥානෙ කියන එක. ඔය මොකද්ද මේ කියන්නේ කියන එක විස්තර කරේ. එතකොට මෙතන පොඩි පැටලීමක් එන්නේ, අර මෙතන කාරණා දෙකක් කරන්න තියෙනවා යෝගාවචරයට. ඉතින් මේ මොකද්ද කියන්නේ කියන එක ඒක හොඳාකාරව තේරුම් ගන්න ඕනේ ප්‍රායෝගිකව. අපිට උදාහරණයක් වශයෙන් මේක නැවත ගත්තොත් අපිට ඔන්න ඉදිරියෙන් තියෙන රූපයක් පේනවා. එතකොට මේ රූපය පේනකොට ඒ පේනවා කියලා කියන්නේ සිතක් රූපාරම්භණයක් අරමුණු කරගෙන මේ හිතක් පහළ වුණාම තමයි අපිට පේන්නේ. එතකොට මේ සිද්ධිය විපස්සනා ඥානයේ තියෙන කෙනෙක්, විදර්ශනා ඥානයේ තියෙන කෙනෙක් දකිනවා මේ දැකපු දේ අරමුණු කරගත් හිතක් තියෙනවා නම් මේ හිත කෙනෙක් දකිනවනේ, මේ හිතද වහා ඉපදෙලා බිඳිලා යනවා කියලා ඔහු තේරුම් ගන්නවා. අන්න ඒ ඉපද බිඳිලා යනවා කියලා තේරුම් ගන්නේ විපස්සනා ඥානයේ සහිත හිතකින්. ඊට පස්සේ අර මං ගිය සැරෙත් මතක් කරා, ඒ විදිහට විදර්ශනා කරනකොට මේ විදර්ශනා කරන කෙනෙක් නිර්වාණය වෙන්න පුළුවන්. මේ කවුද බලන්නේ, නුවණින් බලන්නේ මම කියලා ඒ ආත්ම දෘෂ්ටිය විදර්ශනා ඥානියේ පිහිටන්න පුළුවන්. ඒ නිසා යම් සිතකින් ඒ විදිහට බැලුවනම් වෙනස් සිතකින් ඒ හිතේද බිඳීම බලනවා. ඒ නිසා මෙතන විපස්සනා ඥාන දෙකක් තියෙනවා. ඒ නිසා තමයි උබෝ විපස්සති කියලා කිව්වේ. හොඳයි, ඒක මං හිතන්නේ තේරෙන්නේ නැති ගිය සැරෙත් අපි ওই කාරණාව කතා කරා. එතකොට ඊට පස්සේ අනුපස්සතිති. එතකොට මේ මොකද්ද මේ අනුපස්සනාව? නැවත නැවත මෙනෙහි කරනවා අනුපස්සති. අනේකේ ආකාරෙහි පුනප් පුනම් පස්සතිති අත්තෝ. එතකොට නොඑක් ආකාරයෙන් මේක දිහා බලනවා. තේරෙන ආකාරයට අනිත්‍ය වශයෙන් බලනවා, දුක් වශයෙන් බලනවා, අනාත්ම වශයෙන් බලනවා කියන එක. තේනාහං අනුපස්සතිති. කතං අනුපස්සති. කොහොමද අනුපස්සනා කරන්නේ? අනිච්චතෝ අනුපස්සතාදි තත්ත යස්මා භංගෝ නාම අනිච්චතාය පරමා කෝටිය. එතකොට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, තවත් චතාලිස ආකාරයේ දුක්ඛතෝ රෝගතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ආදී වශයෙන් එකයි. අනේකේ ආකාරයේ ඔයෙක් ආකාරයෙන් මේක අනුපස්සනාවට ලක් කරනවා. නමුත් මෙහි මේ කොයි ආකාරයෙන් බැලුවත් තත්ත යස්මා භංගෝ මේ විදර්ශනා ඥාන වැඩපිළිවෙලේ වටිනාම තැන පරමෝ කෝටියෝ මේ කියලා කියන්නේ භංගෝ නාම අනිත්‍යතාය පරමාකෝටි. අනිත්‍යතාවයේ කියන එක නොඑක් ආකාරයෙන් බැලුවත් දැන් හටගෙන නිරුද්ධ වෙන බව, ආකාර විකාර වෙන බව, තමන් කැමති ආකාරයට නොපවතින බව, එතකොට මේ ප්‍රත්‍යයෙන් හටගන්න බව, ඊට පස්සේ මේ පෙර නොතිබීම ඉපදුනා කියලා නිබ්බත්‍ය දැකීම කියන මේ ඔක්කොම අනිත්‍යතාවයේ බැලීම. ඒ කොයි ආකාරයෙන් අනිත්‍යතාවයේ බැලුවත් යම් කිසි කෙනෙක් යම් දෙයක් හටගත්ත සැනින් බිඳිලා යනවා කියලා ඒ අරමුණේ භංගයම දකිනවා නම් ඒ අර කියපු ආකාරවලට වඩා ඉතාමත් තීක්ෂණහා අනිත්‍යතාවයේ පරම කෙලවර තමයි භංගය කියන එක, භංගය දැකීම. ඒ නිසා තමයි මේ තත්ත යස්මා බංගෝ නාම අනිත්‍යතාය පරමාකෝටිය. පරම කෙරවල මේ බංගය දැකීම. තස්මා බංගානුපස්සකෝ, ඒ විදිහට බංගේ අනුව බලන කෙනා යෝගාවචරෝ, ඒ බංගේ අනුව බලන යෝගාවචරයා සබ්බං රූපගතං අනිච්චතෝ අනුපස්සති. තමන්ට වැටෙන හැම රූපයක්ම කුමන ආකාරයේ රූපය, ශබ්ද, ගන්ධයක්, රසයක්, අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප ආදී කොයි ආකාරයෙන් පටවි ධාතු වෙන්න පුළුවන්, ආපෝ ධාතු, තේජෝ ධාතු, කෙස් ලොම් නිය දත් ආදී වශයෙන් කුමන ආකාරයකින් හරි හැම රූපයක්ම අපි 28 ආකාරයේ ගත්තොත් ඒ සියල්ලම වැටහෙන වැටහෙනදී අනුච්චතෝ අනිත්‍ය වශයෙන් නුවණින් බැල නොනිච්චතෝ නිත්‍ය වශයෙන් හිතට කවදාවත් එන්න දෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අපි මේ විදර්ශනා කරන කෙනා ඒකයි මේ මෙතෙන්ද පැමිණි කෙනා මේ තමන්ගේ විදර්ශනාව තාමත් ආරක්ෂා කරගෙන පරිස්සම් කරගෙන ඉදිරියට ආයේ පිසක්විති ගැබක් රකින්න ආසේ එකම පුතෙක් ඇති මව විසින් ඒ පුතා රකින්න ආසේ ඒ වගේම කිරලා තමන්ගේ බිජු රකින්න ආසේ මේක ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕනේ. මොකද මේ මෙතෙන්ද පැමිණියා කියලා කියන්නේ ඔහු මේ බුද්ධ ශාසනයේදී මේ මාර්ගය තුල භාගයකටත් වැඩිය ගෙවාගෙන ආපු කෙනා. අමාරු කොටස් සියල්ල ගෙවාගෙන ආපු කෙනා. නමුත් මෙතෙන්ද ආපු කෙනාටත් වරිදින්න පුළුවන්. අන්න ඒ නිසා තමයි පරිස්සමෙන් යන්න ඕනේ. ඒ නිසා එතනදී බොහෝ සෙයින් අපි පරිස්සම් වෙන්න ඕනේ. අරමුණු නිත්‍ය වශයෙන් ගන්න හිතට දෙන්න හොඳ නැහැ. ඒ නිසා තමයි අනිත්‍ය වශයෙන්ම මෙනෙහි කරන ඕනිච්චතෝ නිත්‍ය වශයෙන් ගන්න දුනොත් අය ආපහු අර පුරුද්ද ආශ්‍රවයේ අය දිනු වෙනවා. ඇතුළත බොහෝ අමාරු යටපත් කරපුගේ අය එන්න බලනවා මේ ඇතැම් අරමුණෝපි ඉන්නවා තියනවා කියලා හිතට ගන්න දුන්නොත්. තතෝ අනිච්චස්ස දුක්ඛතා, ඒ විදිහට අනිත්‍ය වශයෙන්ම බැලීම නිසා තතෝ අනිච්චස්ස යමක් අනිත්‍යයි නම් ඒකාන්තෙන් දුකයි කියලා ඔහු ඒ දුක් වශයෙන්ද මෙනෙහි කරනවා. යමක් අනිත්‍යයි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යද නිච්ඡං තං දුක්ඛං, යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා මේ විදිහට දුක් වශයෙන්ද මෙනෙහි කරනවා. ඇයි මේවා අනිත්‍ය වෙන්න නිසා මේ නිතර නිතර පෙළීමට ලක් වෙනවා. ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, ශෝක පරිදේවයන්ගෙන් මේ ස්කන්ධයෝ නිතර පෙළනවා. මේ ස්කන්ධයන්ගේ ස්වභාවය මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියලා දුක් වශයෙන් අනුපස්සනා. දුක්ඛස්සච අනත්තතා, යමක් දුකයි නයි යද නිච්ඡං තන් දුක්ඛං තදනත්තා කියලා මේ විදිහට අනාත්මය වශයෙන් යමක් දුකයි නම් අනිත්‍යයි නම් මේක තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. හටගත්ත සැනින් බිඳිලා යනවා. නිතර පෙළෙන නිසා මේක මගේ කියලා ගන්න සුදුසු එකක් නෙවෙයි කියලා මේ අනිත්‍ය දුක්ඛතා අනුසාරයෙන් අනත්තතාවය දිහා බලනවා. ඉතින් මම ඔයිට ඉස්සෙල්ලත් මතක් කරලා ඇති මේ හැම ශාසනයකම මේ අනත්ත ලක්ෂණය කියන එක නෑ, බුද්ධ ශාසනයේ විතරයි තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ ලක්ෂණ වෙනස් ශාසනවල තියෙන්න පුළුවන්. ඉතින් මේ ඒවා තේරුම් ගන්න කෙනෙකුට පහසුයි. නමුත් මේ අනත්ත ලක්ෂණය තේරුම් ගන්න හරි අමාරු නිසා තමයි මේ අනිත්‍ය දුක්ඛ අනුසාරයෙන් මේ අනාත්මතාවය බුදුරජාණන් වහන්සේ ප්‍රකට කරලා පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වුණේ. අන්න ඒ විදිහට තදේව දුක්ඛතෝ අනුපස්සිත නෝ සුඛතෝ අනත්තතෝ අනුපස්සත නෝ අත්තතෝ. එතකොට අරමුණු සුඛ වශයෙන් සැප වශයෙන් හිතට අරමු අහුවෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම ආත්ම වශයෙන් එන්න දෙන්නේ නැතුව අනාත්ම වශයෙන්ම බලනවා. දැන් මේක තමයි විපස්සනා වෙන්නේ. එතකොට යස්මාපණයං අනිච්ඡං දුක්ඛ මනත්තා නැතං දුක්ඛ මනත්තා යස්මාපණ අනිච්ඡං දුක්ඛ මනත්තා නැතං අභිනන්දිතබ්බං. එහෙනම් යමක් අනිත්‍යයි නම් දුකයි නම් මේක අභිනන්දනය කරන්න සුදුසුද? ඒයි සතුටු වෙන්න සුදුසුද? ඒ නිසා මේක අභිනන්දනය කරන්න මෙහි සතුටු වෙන්න කිසිවක් නැහැ, සුදුසු නැහැ. මොකද මේ ඔක්කොම ඇවිලගත් ගින්නක් වගේ හරිම ආදීනව සහිත යංච න අභිනන්දිතබ්බා, යමක් අභිනන්දනය කිරීමට සතුටු වීමට නුසුදුස නැතන් රංජිතබ්බා. එතකොට ඒ අභිනන්දනය කරන්න සුදුසු නැත්තං එහි ඇලීමටද සුදුසු නැහැ. රාග වශයෙන් ඇලීමට මේ අරමුණු වල අපි බැඳෙනවනේ, ඇලෙනවනේ. එහෙනම් එයා දකිනවා මේ මේක ඇලෙන්න සුදුසු එකක් නෙවෙයි. తస్మా ఏస తస్మిం భంగానుపస్సనానుసారేన అనిచ్ఛం దుఃఖమనత్తాది దిట్టే రూపగతే నిబ్బిందతి. ఆమే ఆకారేన్ ఉదయభ్యానుపస్సన అనుసారే, ఏ కాని మే కియన ఉదయవయ జ్ఞానే అనుసారే. ఇతకు ఏ కాని అపి రూపයක් అరమును కరలా హెమ వేళాయమ ఏహి బిందీమమ దకినో, ఏ బిందీమ అరమును కరత్ జ్ఞానయాగేద బిందీమ దకినో. ఇతకుట మ్యాట කිසිවක් නිත්‍ය වශයෙන් සාර වශයෙන් අහුවෙන්නේ නැහැ. හැම එකක්ම ආත්පස නාම රූප ධර්මයන් හටගෙන බිඳෙන බව අවබෝධ වීම කියන මේ ඥාන අනුසාරය ඔහුට තියෙනවා. දැන් කුමන ඇහෙන් කනෙන් නාසයෙන් කුමන දේ දැක්කත් ඔහුට ඒ ඥාණය පිහිටලා තියෙනවා. එතකොට ඒ අනුසාරයෙන් දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් හොඳට වැටහීම නිසා තමයි ඔහුගේ හිත කලකිරෙන්නේ. සියලු ධර්මයන් කෙරෙහි කලකිරෙනවා. මේවා මෙහෙම ස්වභාවයෙන් යුක්ත දේවල් නේද කියලා කලකිරෙනවා. කලකිරීම නිසාම නොනන්දති, සතුට වෙන්නේ නැහැ. විරජ්‍යති, නොරංජති, ඔහු ඒකේ ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට සෝ ඒවං විරජ්‍යතෝ, මේ විදිහට නොඇලුනේ අරමුණු කෙරෙහි, රූපාදී අරමුණු කෙරෙහි නොවැළීමෙන් ලෞකිකේනේව තාව ඥානේන රාගං නිරෝධිතෝ. ඔහු මාර්ග සිතක් උපදින්න පෙරම ලෞකික ඥානේම, දැන් මේ සියල්ලම ලෞකික ඥානය, මේ හැම තැනකම උපදින්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත්. එතකොට කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත සිත් තමයි මේ හැම තැනකම උපදින්නේ. එතකොට ඒවා ලෞකික සිත්. නම් විපස්සනා ඥානයන් කියන්නේ ඒවා. එතකොට ඒ ලෞකික විපස්සනා ඥානයන්ගෙම ඔහු තුල උපදින සියලු කෙලෙස් යටපත් කරනවා, නිරුද්ධ කරනවා. එතකොට මෙතන නිරෝධේති කියලා කිව්වේ මේ අපි කියන මේ අසංකත ධාතුව, එහෙම නැත්නම් ඒ නිරෝධ ධාතුව නෙවෙයි, මෙතන තදංග වශයෙන් නිරුද්ධ කිරීම තමයි මෙතන නිරෝධේති. යටපත් කරලා දාන, බොහෝසෙන් යටපත් කරලා දාන. නෝ සමුදේදී ඔහු කවදාවත් ඒවා නැවත උපදින විදිහට හිත පවත්වන්නේ නැහැ. ඇති බවට වැටහෙනවා නම් වහාර බංගානුසාර ඥානෙ අනුසාරයෙන් එහි බිඳීම බල නිරෝධේම හිත පිහිටනවා. සමුදයන්න කරෝතීති අත්තෝ, ඔහු අර කියන්නේ හට ගැනීමට දෙන්නේ නැහැ කියන අර්ථය තමයි. එතකොට මෙතන හට ගැනීමට දෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ස්කන්ධයෝ දැන් අපිට උපදින්නේ නැහැ කියන එක නෙවෙයි. මෙතන කියන්නේ ඒ ස්කන්ධයන් අරමුණු කරලා කෙලස් රාග දේශ මොහ අර කියපු මේ නිබ්බින්ද කලකිරීම වෙනුවට කෙනෙකුට එන්න පුළුවන් නම් ඒකේ ඇලීම, අන්න ඒක එන්න දෙන්නේ නැහැ. අරමුණේ ලෝභය එන්න දෙන්නේ නැහැ, ද්වේෂය එන්න දෙන්නේ නැහැ, මෝහය එන්න දෙන්නේ නැහැ. යම් මාන ආදී, ditthi ආදී කෙලෙස් තියෙනවා නම් මේ කෙලෙස්යන්ට එන්න දෙන්නේ නැහැ කියන එකයි මේ නෝ සමුදේති කියලා කිව්වේ. එහෙම නැතුව මේ කෙනෙකුට වැටහෙන්න පුළුවන් දැන් එයාට එහෙනම් මේ පේන්නේවත් නැහැ, ඇහෙන්නේවත් නැහැ කියන එක නෙවෙයි. ඒකයි මෙතන කිව්වේ. අතවාසෝ ඒවං විරක්තෝ යතා දිත්තං රූපගතං, මේ විදිහට නොවැළුණු කෙනා, අර විදිහට රූපාදී ස්කන්ධයන් කෙරෙහි නොවැළුණු කෙනා යත යම්සේ දිට්ඨං රූපගතං, දැකපු රූපගතයක් තථා අදිට්ඨම්පි අන්නවේ ඥාන වශයෙන් නිරෝධේති. ආන්න එතන ගොඩාක් වැදගත්. ඒ විදිහට දැකපු රූපයත් නොදකපු දේත්, පෙනෙන දේත් නොපෙනෙන දේත්, ඇහෙන දේත් නොඇහෙන දේත්, රස වින්ද දේත් රස නොවින්ද දේත් අර අන්වේ ඥාන වශයෙන් නිරෝධේති. අර මුලින් දැනගත්තු වර්තමාන හිතේ බිඳීම දැකගත්තු බංගානුපස්සනා ඥානේ අනුසාරයෙන් මේ පෙනෙන දේ ඉපද බිඳෙනවා කියලා දැක්ක අනුසාරයෙන් ඒ නුවණේ අනුසාරයෙන් නොදකපු දෙයද නොවසපු දෙයද අතීත ධර්මයන්ද මේ අනුව ගිහිල්ලා ඔව් නිරෝධය අනුව මෙනෙහි කරන. එතකොට ඒක හරියට අතීත වර්තමාන සංස්කාරයන් නිරුද්ධ වුණා නම් අතීත සංස්කාරයෝද අනාගත සංස්කාරයෝද ඒකාන්තයෙන් අතීත සංස්කාරයෝ නිරුද්ධ වෙලා කියලා අර නුවණේදී අතීත දේද නිරුද්ධ කරනවා. අනාගතයේ උපදිනව නම් මේ අනාගත ධර්මයෝද ඒකාන්තයෙන් නිරුද්ධ වන්නේය කියලා බලනවා. ඒක හරියට උපමාවක් පෙන්නනවා මේ විසුද්ධි මාර්ගයේ ආදීනව ඥානය යටතේ තමයි පෙන්නන්නේ. මේක ටිකක් ඒක මෙතෙන්ට මම ගලප ගන්නම්. යම් මවකගේ දරුවෝ 3 දෙනෙක් අපරාධයක් කියලා රජ්ජුරුවෝ විසින් හිස ගසා දාන්න නියම කරලා තමන්ගේ වැඩිමහලු පුතා, මධ්‍යම පුතා, බාල පුතා මේ 3 දෙනාගේම හිස ගසා දාන්න නියම කරලා. එතකොට මව මෙතන ඉන්නවා. දැන් වැඩිමහලු පුතා මරලා දැන් මධ්‍යම පුතා මරනවා. එතකොට අම්මා දැන් වැඩිමහලු පුතා ගේ ජීවිතේ ඉවරයි. දැන් මේ මධ්‍යම පුතාද මැරෙන්නේ, තව මොහොතකින් ඊළඟ පොඩි කෙනාද මැරෙන්නේ යයි කියලා කුඩා කෙනා කෙරෙහි තියෙන ආලේද අත්හැරලා දානවා වගේ වර්තමාන මේ ධර්මයන්ගේ බිඳීම දැකපු කෙනා අතීත සංස්කාරයෝ ඒකාන්තයෙන් නිරුද්ධ වෙලා අනාගත සංස්කාරයෝ ඒකාන්තයෙන් ඉපද බිඳින්නේ කියලා මේ විදිහට අන්වේ ඥාණයෙන් නිරෝධේම පිහිටනවා. නො සමුදේති. එතකොට නිරෝධතෝ මනසිකරෝති, නිරෝධ වශයෙන්ම මෙනෙහි කරනවා. එතකොට නිරෝධ මේ වස්ස පස්සති, නිරෝධයේම දකිනවා, නිරෝධයේම දකිනවා. එතකොට ඔහුට මේ ස්කන්ධයන් හටගන්න මොහොතෙත්, ඒ කියන්නේ දිට්ඨමේව අදිට්ඨමේව දකිනා වෙලාවෙත් ඔහු පෙනෙන අවස්ථාවෙත් දකින්නේ නිරෝධයමයි ඔහුට වැටෙන්නේ. පෙනෙන වෙලාවෙත් මේක නිරුද්ධ වෙනවනේ කියලා පෙනීම තියෙද්දිම ඔහු නිරෝධය දකිනවා. ඒක තමයි නිරෝධ මේ වස්ස පස්සති නො සමුදයන්ති. කන්දාබි සංකාරේහි කෙලේසානං පරිච්ඡජනතෝ සංකත දෝස දස්සනේනච සබ්බ විපරිතේන නිබ්බාණේ නිබ්බාණේ. ඒ හේතුව තමයි මේ මෙතන සෝ එවං පටිපන්නෝ මේ 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 විදිහට පටිපන්නෝ පිළිපදි කෙනා පටිනිස්සජ්ජති. ඒ විදිහට සංස්කාරයෝ අත්හැරලා දාන අත්හැරලා දාන අර විදිහට නිරෝධයම බලබලා මේ වගේ ඇතිවීම නැතිවීම ති ලක්ෂණයට නග නගා සංස්කාරයෝ අත්හැරලා දාන. එතකොට මේ විදිහට පිළිපන්නගෙන නො ආදීති කිසිවක් ගන්නෙ නැහැ. මම කියලා හෝ මගේ කියලා හෝ කවදාවත් ඒ කෙලෙස් වශයෙන් ගන්නෙ නැහැ. කින් උත්තං හෝති, කුමක් නිසාද මේ විදිහට කිව්වේ? අයම්පි අනිච්චාදී අනුපස්සනා තදංග වශයෙන් සද්ධින් ඒ මොහු මෙසේ මේ අනිච්චානුපස්සනා, මේ අනිච්චානුපස්සනාවෙන් තමයි මේක වෙන්නේ. තදංග වශයෙන්ම ඔහු පිළිබඳව කන්දාබි සංකාරාහි කෙලේසානම් පරිච්ඡේදතෝ. එතකොට මේ මෙනෙහි කිරීම තුළ මේ අනුපස්සනාව තුළ තදංග වශයෙන්ම කෙලෙස් සහිත ස්කන්ධයෝ ඒ විදිහට ගත්තු මේ ස්කන්ධයෝ ටික මම මගේ කියලා තණ්හා වශයෙන්, දිට්ඨි වශයෙන්, මාන වශයෙන් ගත්ත කෙලෙස් සියල්ලම පරිච්ඡේදතෝ අත්හැරලා දානවා, යටපත් කරලා දානවා තදංග වශයෙන්ම. සංකත දෝෂ දස්සනේනච ආගේ, කුමක් නිසාද මේ සංකත ධර්මයන්ගේ මේ ප්‍රත්‍යෙන් හටගන්න ධර්මයන්ගේ දෝෂ සැලකීම වශයෙන්ද සබ්බ විපරිතේන නිබ්බාණේ, මේ සියල්ලටම එහා ගියපු නිබ්බාණේ කියන්නේ නිවණෙහි, මේ නිවණෙහිට නැමුණු බැවින් සංඤ්ඤතාය නැමුණු බැවින් පක්ඛන්දතෝ එහි බැසගත් නිසා පරිච්ඡාග පටිනිස්සග්ගෝ චේව පක්කන්ද පටිනිස්සග්ගෝ. ඒ නිසා කියනවා මේකට පරිච්ඡාග පටිනිස්සග්ගෝ කියලා. කියන්නේ කෙලෙසා ස්කන්ධයන් ඇතහැරින් වශයෙන් නිවනට පැමිණි කෙනා හෝ පක්කන්ද පටිනිස්සග්ගෝ නිවනට ඇතුල් වීම වශයෙන් නිවනට පිවිසීම වශයෙන් මෙයා මේ අර කියපු කෙලෙසයිද ස්කන්ධයෝ තෙලක්ෂණ අනුසාරයෙන් අත්හැරලා නිවනට පිවිසෙන්නාත් මෙන් පවතිනවා කියන එක තමයි මෙතන සඳහන් කළේ. තස්මා තාය සමන්නාගතෝ මෙසේ පිළිපන් ඔහු බික්කු යතා උත්තේන ණයේන මේ ඉහද කියපු ආකාරයේ ඥානයට අනුව කිලේසච පරිච්ඡදිති කිලේසයන් සියල්ලම අයින් කරලා දාන දුරු කරලා දාන නිබ්බාණීච පක්ඛන්දති අනිවනෙහි ත ඔහු වැටෙනවා නිමනට ඇතුල් වෙනවා නාපි නිබ්බත්තන්න වසේන කිලේස ආදීයති කවදාවත් ඔහු මේ කෙලස් හට ගැනීම වශයෙන් කවදාවත් සිත පවත්වන්නේ නැහැ කෙලස් හට ගැනීම වශයෙන් ස්කන්ධයෝ ගන්නෙ නැහැ ඒක මේ තියෙන දේ පෙනෙන දේ මේ මගේ දේ මේ මම කියලා කවදාවත් ගන්නෙ නැහැ. ඒ මොකද මේ අදෝස දස්සිතායේව සංකාරම්බණං. එතකොට මේ සංස්කාරම්බණංගේ මේ ස්වභාවය දැකීම නිසා තේන උච්චති පටිනිස්සජ්ජති නෝ ආදිය. ඒ නිසා කිව්වා මේ අත්හැරලා දානවා ගන්නෙ නැහැ කියලා. ඊට පස්සේ ඉදානිස්ස තේහි ඥානිහි යේසං ධම්මානං පහානං හෝති මේ විදිහට ඒ සියලු ධර්මයන්ගේ ප්‍රහාණය වේ. තං දස්සේතුං අනිච්චතෝ අනුපස්සතෝ නිච්ච සංඥං පජහති ආදී උත්තං. එතනදී මේ කාරණාව නිසා තමයි අපිට අර පෙළදහමේ ප්‍රහාණය පිළිබඳව කතා කරනකොට ඒ බංගානුපස්සනාව අනුසාරයෙන්ම ප්‍රහාණය ගැන කියනකොට කිව්වා මේ අනිච්චතෝ අනුපස්සතෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කුමක්ද ප්‍රහාණය කරන නිත්‍ය සංඥා බජහති මේ නිත්‍ය වශයෙන් ගත්තු සංඥාව අපිට යමක් පේනකොට මේ තියෙන දේ දැක්කා දකින දේ තියෙනවා කියලා ගත්තු මේ වැටහීම ප්‍රහාණය වෙලා යනවලු මේ අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනකොට තං නන්දින් සප්පීති තණ්හා තත් නන්දි සප්පීති තණ්හා. එතකොට ඒකට ප්‍රීතිය සහිත තණ්හාව තමයි ඒ වෙලාවේ පජහණය කරේ දුරු කරේ. රාගන්ති සේසං තණ්හං සමුදයන්ති රාගස්ස උප්පත්ති. එතකොට ඊට පස්සේ අර කලකිරුණු කෙනා අනිත්‍ය වශයෙන් බැලීම නිසා ඔහු කලකිරෙනවා. කලකිරීම නිසා ඔහු නන්දිය දුරු කරනවා. ඊට පස්සේ නොඇලීම නිසා රාගය ප්‍රහාණය කරනවා. එතකොට දැන් රාගය කියලා කියව රාගන් තේසන් තණ්හං. එතකොට මෙතන මේ අර අරමුණට තියෙන ආසාව බැඳීමමයි මෙතන රාගය කියලා කිව්වේ තණ්හාව. අතන නන්දිය සතුටු වීම කියලා කිව්වේ ප්‍රීතිය සහිත අපි සමහර විට ප්‍රිය වූ ඉෂ්ට වූ කාමයන් දකිනකොට ඒක ප්‍රීතිය සහිත තණ්හාවක් වෙනවා. ඒ ප්‍රීතිය සහිත තණ්හාව දුරු කිරීම තමයි නිබ්බිදාව කලකිරීම නිසා අයින් කරන්න. නිබ්බින්දං විරජ්‍යති කියනකොට අර කලකිරුණු කෙනා විරජ්‍යති ඇලෙන්නේ නැහැ කියලා කිව්වෙ එතන ඇලීම කියලා කිව්වෙ තණ්හාව. තණ්හාව වශයෙන් ඇලෙන්නේ නැහැ. සමුදයන්ති එතකොට සමුදයන්ති කියලා කිව්වෙ අර රාගයෙන් විරජ්‍යති නොඇලුණු කෙනා නිරුද්ධ කරයි කියලා අපි කතා කරානේ මුලින්. ඒ ඔබ පෙළදහමේ මේ කාරණාව තියෙනවා. ඒ නිරුද්ධ කරයි කියලා කිව්වේ රාගස්ස උප්පත්තින් රාගයාගේ හට ගැනීම ඇලීම ස්වභාවයේ තණ්හාව තමයි නිරුද්ධ කරන. අතවා රූපගතස්ස උදයං එතකොට රූපයාගේ ඇතිවීම කියලා කිව්වා ආදානන්ති. එතකොට මේ ආදානන්ති කියන්නේ මේ ගැනීම දුරු කරනවා. අත්හරිනුවේ ගැනීම දුරු කරයි කියලා අපිට පෙළදහමේ හම්බුණානේ. ඒක ඔබ පෙළදහමත් එක්ක ගලපගන්න. මෙතන මම ඒකත් ආපහු ගියොත් ටිකක් පරක් වෙනවා. ඒ පෙළදහමේ කතා කරපු එකයි මෙතන දැන් අරන් ගන්නේ. ඒ නිසා එතන ආදානං ගැනීම අයින් කරනවා කියලා කිව්වේ නිබ්බත්ත වශයෙන් කෙලෙසානං ආදානං. අර හට ගැනීම වශයෙන් කෙලෙස් හට ගන්න ආකාරයට අපි ගන්නවානේ. දැන් අරමුණක් දකිනකොට ඒ අරමුණේ දැකීම අනිකක්, මේ දැකීම කෙලෙස් උපදින ආකාරයෙන් ගැනීම තව එකක්. එතකොට ඒ කෙලෙස් උපදින ආකාරයෙන් ගැනීම තමයි ආධානය කියලා කිව්වේ. එතකොට පටිනිස්සග්ය අත්හරිනවා ඒ විදිහට ගන්නෙ නෑ, එයා එහෙම ගන්න දෙන්නේ නෑ කියන එකයි මෙතන කිව්වේ. වේදාරම්භනාදීසු ඉදච්ච හෙට්ටාච උත්තනයේ නේව වේදිතබ්බෝ. ඥානයේ වේදනාවත් පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරයේ පිළිබඳවත් ඒ අර මුලින් කියපු අපි කතා කරපු ආකාරයටමයි අනිත් ස්කන්ධයන් කෙරෙහිත් අපි ඒ අනුසාරයෙන් බලන්නේ. හරි, ඊට පස්සේ ඒ විදිහට බංගානුපස්සනා ඥානය මේක සමහර විට කෙනෙකුට අමාරුද දන්නේ නැහැ. නමුත් මේ නැවත නැවත ඔබ බලන්න, මේක අපේ විපස්සනා වැඩපිළිවෙලට අවශ්‍ය නිසා. ඊට පස්සේ අපි කතා කරමු ගාථා ටිකක් පිළිබඳව. අපි මේ බංගානුපස්සනා ඥානෙ මේ තියෙන මේ ගාථාවල අර්ථය ඊට පස්සේ අට කතාව පැහැදිලි කරනවා. වත්තු සංකමනතා චේව සංඥායච විවට්ටනා ආවජ්ජනා බලං චේව පටිසංකා විපස්සනා. එතකොට පටිසංකා විපස්සනා කියන්නේ කුමන අර්ථයෙන්ද කියන එක මේ පෙළ දහම තියෙන්නේ. ඊට පස්සේ ආරම්භණං අන්වයේන උබෝ ඒක වවත්තානා නිරෝධේ අධිමුක්තතා වයලක්කන විපක්සනා. ඒ නිසා ආරම්භණේ අනුවයෑම හා දැකීම අතීත අනාගත මේ දේවල් සියල්ල දුරු කිරීම නිරෝධේ අධිමුක්තතාවේ කියන මේ කාරණා නිසා විභංගානුපස්සනාට වයලක්කන විපස්සනා කියලා කියන. ඊට පස්සේ ආරම්භණංච පටිසංකා භංගංච අනුපස්සති ශුඤ්ඤතෝච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා. ආරම්භණය නුවණින් මෙනෙහි කිරීම හා එහි භංගයේ දැකීම, ඒ නිසා ඔහුට ආත්ම වශයෙන් වැටහෙන්නේ නැතුව ශුන්‍ය වශයෙන්ම වැටහීම කියන මේ නුවණ නිසා මේකට අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලාත් කියවුවා. කුසලෝතේසු අනුපස්සනාසු මේ විදිහට තුන් කුසලෙහි හා නැ සමය මේ තුන් කුසලයේ කියලා කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ම ආදී කුසලෙහි දක්ෂ කෙනාත් චතස්සෝච විපස්සනා සතර විපස්සනාවෙන් හා තුන් උපට්ඨානේ යුක්ත කෙනා නානාදීසු නානාදිට්ටිසු සාසුත උච්ඡේදාසි නොයෙක් දුෂ්ටීන්ගෙන් කම්පා වෙන්නේ නැහැ කියලා අන්තිමේට මේ සියල්ල හකුලවලා මේ පෙළ දහමේ ගාථාවක් තියෙන. ඒක අපි අර්ථ විවරණය කරගමු අට කතාවේදී. අර ටිකම තමයි පැහැදිලි කිරීමක් කරන්න. එතන මෙතන කියනවා යතාසුපන වත්තු සංකමනා ගාථාසුපන සමාන ගාථාසුපන ගාථා කියලා කිව්ව අන්නාර අපි මං අදලා පෙන්නකෝ. ඒ ගාථාසුපන ඒ ගාථාවෙන් වන ආයතන තිබුණේ වත්තු සංකමනාදි කියලා. එතකොට ගාථාවේ පළවෙනි පදේ වත්තු සංකමනාදි කියලා තිබුණා. එතකොට වත්තු සංකමනාදි කියලා කිව්වේ රූපාදීසු ඒකස්ස බංගං දිස්වා පුන යේන චිත්තේන බංගෝ දිට්ටෝ තස්සාපි බංග දස්සන වශයෙන් පුරිම වත්තුතෝ අඤ්‍ය වත්තු සංකමන. ඒක තමයි වත්තු සංකමනාදී කියලා කිව්වේ. රූපාදී විතර වස්තු කියලා මෙතන කිව්වේ විපස්සනාවට ගෝචර වන රූප ශබ්දාදී මේ පරමාර්ථ ධර්ම වලට තමයි වස්තු කියලා කිව්වේ. එතකොට විපස්සනාවට අරමුණු වෙන දේවල් වලට වස්තු කියලා මෙතන සඳහන්. රූපාදීසු කියලා කිව්වේ ඒකයි. ඒකස්සජ බංගං දිස්වා. එතකොට ඒ රූපය අරමුණු කරගත් හිත ඉපද බිඳෙනවා. එහි ඉපෙද බිඳෙන බව නුවණ සහිත සිතකින් දකින බංගං දිස්වා පුන යේන චිත්තේන. ඊට පස්සේ නැවත වෙනස් සිතකින් ඒ බිඳීම දකින යම් ඥාන සහිත සිතක් තියෙනවා. එහි ඥානයාගේ බිඳීම දකින බංගෝ දිට්ඨෝ තස්සාපි බංග දස්සන වශයෙන් පුරිම වත්තුතෝ අඤ්ඤවත්තු සංකමිතා. දැන් අර මුලින් බැලුවේ අපි රූපාදී හටගෙන බිඳෙන බව අරමුණු කරගත් හිතේ බිඳීම බැලුවේ එක එක කොටසක්. ඊට පස්සේ ඒක අතහැරලා ඒක දැකපු ඥානයාගේ බිඳීම බැලීම කියන අර මුල් වස්තුවෙන් අපර වස්තුවට මාරු වීම කියන එක මේ විපස්සනා ඥානය තුල තියෙනවා. අන්න ඒකට තමයි මේ වත්තු සංකමනාදී කියලා කිව්ව අර ගාථාව. ඊට පස්සේ සංඥායච විවට්ටන. එතකොට මෙතන සංඥායච මෙතන පඤ්ඤායච කියලා තියෙන්නේ. පෙළේ තියෙන සංඥායච කියලා කියන්නේ අර අපි බලන ආකාරය, හඳුන්වන ආකාරය, කල්පනා කරන ආකාරය පෙරලෙනවලු. මේ පෙරලෙනවා කියලා කිව්වේ කොහොමද? උදයන් පහය වයේ සම්තිත්තත. එතකොට දැන් අර අපි කතා කරානේ මුලින් උදයාබැනු පස්සනා ඥානින් උදේ වැය වශයෙන් බලලා සංකාරයන් පහසුවෙන් වැටහෙනකොට ඔහුගේ හිත උදයෙන් අත්හැරලා බංගයේම හිත පිහිටවනවා. ආන්න ඒකට තමයි මේ ඔහු දැන් බලන්නේ ඇතිවීම නෙවෙයි නිරෝධයේම ඔහුගේ හිත පිහිටනවා. උපදින උපද සංකාරයන්ගේ නිරුද්ධ වශයෙන්ම හිතට ප්‍රකට වෙනවා. ඉතින් ආන්න මේකට තමයි කිව්වේ දැන් ඇතිවීම පේන්නේ නැතුව නිරෝධයම පේනවා. ඒකටයි මේ පඤ්ඤායච විවට්ටන කියලා කිව්වේ. ඒක අර මාරු වීම කියන එකයි ගාතු. ඒ කාරණාවත් මේ අපි මේ විපස්සනා භංග ඥානයේ තුල සිද්ධ වෙන පඤ්ඤාවේ විවට්ටනය. ආවර්ජනා බලංචේවාති කියලා අර ගාථාවේ තියෙන ආවර්ජනා බලංච කියලා කිව්වේ රූපාදීසු ඒකේ කස්ස බංගං විස්වා පුන බංගාරම්භනස්ස චිත්තස්ස බංග දස්සනත්තං අනන්තර මේව ආවජ්ජන සමත්තතාය. එතකොට ආවජ්ජනම් බලංචේව කියලා කියේ දැන් අර රූපයක් අරමුණු කරගත් හිත ඉපද බිඳෙනවා. ඒ බිඳීම කියන එක වෙනස් සිතකින් වෙනත් නුවණ සහිත හිතකින් බැලීම හා ඒ බලපු හිතේ නිරෝධයේද දැකීමට තරම් හිත වේගවත් වෙලා මේ දෙකම එකවර බලනවා, එක පිළිවෙලකට බලනවා. දැන් අර ඉපද බිඳෙනවා, ඊට පස්සේ ඒ බිඳීම අරමුණු කරගත් හිතේ ඒ ඥානීය ආත්ම දෘෂ්ටිය පිහිටන්න ඉස්සරලා වහාම ඒ විපස්සනා කරපු හිත දාවර්ජනය කරලා ඒ හිතේ බිඳීමද බලනවා කියන එක මේ ආවර්ජන බලය කියලා කියනවා. මේකත් මේ ඥානීයම තියෙන එකක්. එයා දක්ෂ වෙනවා. ඔහු මේ කොයි තැනකවත් මේ බලන විපස්සනා සිතේ ආත්ම දෘෂ්ටිය නොපිහිටන ආකාරයට ඒ හිතද වහා ආවර්ජනය කරලා බැලීමට දක්ෂ වෙනවා. ඒ නිසා තමයි ආවර්ජනම් බලංචේව කියලා කිව්වේ. නිසා පටිසංකා විපස්සනාති. මේ නිසා පටිසංකාවේ ඒසේ ආරම්භන පටිසංකා බංගානුපස්සනා නාම. ඒ විදිහට අරමුණු මේ ආකාරයෙන් බලන නිසා මේ බංගානුපස්සනාවට පටිසංකා විපස්සනා කියලා කියනවා. ඊට පස්සේ ආරම්භනන්වයේන උබෝ ඒක වවත්තානන්ති පච්චංකන්තෝ දිට්ටස්ස ආරම්භනස්ස අන්වයේන අනුගමනේන යතා ඉදං තතා අතීතේපි සංකාරා ගතං බිංජති අනාගතේපි බිංජතිති ඒවං උබින්න ඒක ස්වභාවේන වවත්තානේති අත්තෝ කියලා ඊට පස්සේ ගාථාව තියෙන්නේ. ඊ දෙවනි ගාථාව ඊළඟ තියෙන්නේ අපිට. දෙවනි ගාථාවේ තියෙන්නේ ආරම්භන අන්වයේන උබෝ ඒකවවත්තානාති. දෙවනි ගාථාව පටන් ගන්න අරමුණ අනුව යෑමෙන් අදහස් දෙකක් එකට විපස්සනා කරනවා. ඒක අපි විස්තර කරමු. පච්චක්ඛන්தோ දිට්ඨස්ස පච්චක්කතෝ දිට්ඨස්ස ආරම්භනස්ස අන්නේන. දැන් අර අපි වර්තමානයේ දැක්කනි යම් අරමුණක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දැක්කනි. අන්න එහෙම දැකපු කෙනා දිට්ඨස්ස ආරම්භනස්ස ඒ විදිහට දැකපු නිසා ඒ අන්වයේන එය අනුගමනේ කරමින් තමයි මෙතන කිව්වේ ආරම්භණං අන්වයේන කියලා කිව්වේ. ඒ අදහසින් අර මුලින් දැකපු අදහසම හිතේ තියාගෙන ඒ අනුව යෑමින් යතා අතීතේපි සංකාරගතං. ඒ විදිහට අතීත සංකාරයෝද නිරුද්ධ වෙනවා. බිංජති අනාගතේ පිබිංජති इति අනාගත සංකාරයෝම බිඳෙනවා එවං උභින්නම් ඒක ස්වභාවේන වවත්තාපනන්ති. එතකොට ඒ සියල්ලම එක විදිහට අරගෙන දැකපු දේ නොදකපු දේ නිරුද්ධ වෙච්ච දේ සියල්ල නිරුද්ධ වෙනවා කියලා එකම ඥානියකින් සලකා ගන්න. අන්න ඒකට තමයි කිය උභෝ ඒකවවත්තානාති කියලා ගාථාවේ කිව්වේ. මේ විදිහට සියල්ල අරගෙන එකට අරගෙන මෙහෙණි කරනවා. මේ සියල්ල අතීතයේ දේත් නිරුද්ධ වෙලා අනාගත දේත් නිරුද්ධ වෙනවා. දැන් සංකාරයේ යම්සේද කියන අර්ථේ මම මේකත් මුලින් මතක් කරා. මම එකයි කිව්වේ මේ ගාථාවල නැවත සම්පින්දණයක් කරන්න. ඒ නිසාම පුරාණ ආචාර්යෝ මෙසේ ගාතාවක් කිව්වලු සංවිජ්ජ මානම්පි විසුද්ධ දස්සනෝ. අර කියපු පිරිසුදු දර්ශනයේ විසුද්ධ පිරිසුදු දර්ශනයේ විද්‍යාමාන කල්ලි තදන්වයන් නීති අතීත අනාගතේ. ඒ පිරිසුදු දර්ශනයේ අතීත අනාගත ස්කන්ධයෝටද පමුණුවලා සබ්බේපි සංකාර ගතා පලෝකිතා සියලු සංස්කාර ධර්මයන් ඉපදී බිඳෙන්නේය බිඳීමට යන්නේය හටගෙන නිරුද්ධ වන්නේය කියලා උස්සාව බින්දුන් සූර්යේව උග්ගතේති. හරියට අර පිනි තනාග තියෙන පිනි බිඳක් සූර්ය උදාවීමත් සමග වහා බිඳිලා යන්නාසේ සියලු සංස්කාර ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනවා. අතීතේද අනාගතේද සියලු සංස්කාරයෝ නිරුද්ධ වෙනවා කියලා හරියට තනාග ඇති පිනි බිඳක් සූර්ය උදාවීමත් සමග නැති වෙලා යන්නාසේ මේ සියල්ල බිඳිලා වියලිලා යනවා කියලා ඒ විදිහේ වැටහීමක් එනවා. ඊට පස්සේ තුන්වෙනි ගාථාවේ තියෙන්නේ නිරෝධේ අදිමුක්තතා වයලක්කන විපස්සනා ආරම්භනංච පටිසංකා බංගංච අනුපස්සති. එතකොට ඊළඟ ගාථාවේ තියෙන්නේ නිරෝධේ අදිමුක්තතා එවං උබින්න බංග වශයෙන් ඒකවවත්තාන කත්වා. එතකොට මේ විදිහට උබින්න කියර දැකපු දේ නොදැකපු දේ බංග වශයෙන් බිඳීම වශයෙන් එකටගෙන විපස්සනා කරලා තස්මින් ඒව බංග සංකාතේන නිරෝධේ අදිමුක්තතා. අර ඒ නිසාම මේ විදිහට බලලා ඔහු නිරෝධෙහිම අදිමුක්ත බැවින් නිරෝධෙහිම අපේක්ෂා කරන බැවින් අදිමුක්ත තං ගරුම් කත්තා නිරෝධේම ගරුකොට බැවින්. ඇයි මේ නිරෝධය කියන එකමයි නිවනට ළඟ නිවනට අපිපත් කරන්නේ මේ නිරෝධේ ඥානය කියන එකයි කියන මේ එහිම අදිමුක්තතාව ඒකම ඉතාමත් ගරු කරන බැවින් තන්නිනනතා ඒට නැඹුරු බැවින් තම්පෝන තබ්බබ්භාරෝ ඒට අභිමුඛ වූ බැවින් කියන අර්ථේ තමා මෙතන කිව්වේ. නිරෝධේ අදිමුක්තතා කියන එකෙන් අදහස් කරේ ඒ නිවනම ගරු කරන බව, නිරෝධේම ගරු කරන බව, නිරෝධේම ඇලුණු බව, නිරෝධේම නැමුණු බව කියන එක ඔහුගේ දැන් මනසේ පවතින. ඒ මොකද මේ ලෞකික නිරෝධ ඥානෙම තමයි මේ විදිහට ඥානීය තියුණුව තීක්ෂණව ගිහිල්ලා අර කියපු අසංකත ධාතු එහෙවත් නිරෝධ ධාතුව කියන එක ඔහුට ස්පර්ශ කරන්නේ නිවනට පැමිණෙනවා කියන එක වෙන්නේ. ඒ නිසා තමයි නිරෝධේ අදිමුක්තතා. බොහෝ විට ඔය අපිට සූත්‍ර දේශනාවල හම්බෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි අපි විපස්සනා කරනකොට සංස්කාරයන් කලකිරීමට බලන්න ඕනේ. ඒ බලන ගමන් හිත එතන කියනවා මොකද්ද මේ වස්සග්ග පරිණාම හිත නිවනට නැඹුරු කරමින් සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛතාවය බලන්න කියලා. හැම ගොඩක් සූත්‍රවල කියන තමන් මේ සංස්කාරයන්ගේ ආදීනෝ බලන එකත් කරන ගමන් තමන් නිවනේ ආස්වාදේ නිවනේ රසය නිවනෙහි හිත පිහිටවමින් සංස්කාරයන්ගේ ආදීනෝ බලන. ඒකයි මෙතන මේ නිරෝධය අධිමුක්තතා කියලා කිව්වේ. ඒ මේ මෙතෙන්ට ආපු කෙනා විතරක් නෙවෙයි අපි විපස්සනාව පටන් ගන්න කෙනාත් නිවන කියන එක ගරුකොට සලකාගෙන මේක කෙසේ හෝ ලබා ගන්නවා කියන තැනින් තමයි මේ සංස්කාරයන් අරගෙන ඒව තේරුම් අරගෙන තිලක්ෂණ වශයෙන් බලන්නේ. ඒ විදිහට ආරම්භණංච පටිසංකාති එතන නිරෝධයේ අදිමුක්තතා ඊට පස්සේ වයලක්කන විපස්සනාති ඒ නිසා වයලක්කන විපස්සනා කියලා නාමානි උත්තානි ඒ නිසා තමයි වයලක්ෂණ විපස්සනා කියලා කිව්වේ ආරම්භණංච පටිසංකාති එතකොට අරමුණ නුවණින් මෙනෙහි කර කියලා කිව්වේ පුරිමංච රූපාරම්භණං ජානිත්වා මුලින් රූපේ අරමුණු කරගත් හිත දැක බංගංච අනුපස්සති බංගය නුවණින් මෙනෙහි කළා තස්සාරම්භනස්ස තස්සාරම්භනස්ස බංගං දිස්වා ඒ අරමුණේද බංගය දැක්ක තදාරම්භනස්ස චිත්තංස බංගං අනුපස්සතිති කියලා අර කාරණාවම කයින් ආරම්භණං පටිසංකා කියලා කිව්වේ ඒක නෙවෙයි සමායනේ බංගංච අනුපස්සති කියලා ඒ පාලි ගාථාවේ පාලි පාඨයේදී බංගංච අනුපස්සති කියලා කිව්ව අර විපස්සනා දෙකම රූපේ අරමුණු කරගත් හිත බිඳෙනවා ඒ බිඳීම අරමුණු කරගත්තු හිතද වෙනත් හිතකින් ඒ ඥානීය පිළිබඳව බැලීම තමයි බංගංච අනුපස්සති කියලා කිව්වේ මේ විදිහට රූපය අරමුණු කරගත් හිතේ බිඳීමද ඒ අරමුණු කරගත්තු නුවණක් තියෙනවා නම් මේ හිතේ බිඳීමද බලන කෙනාට කොයි තැනකවත් එහාට මේ ආත්ම වශයෙන් හිත පිහිටන්නේ නැහැ ඒ නිසා තමයි ශුඤ්ඤතෝච උපට්ඨාති ඒ නිසා ඌට කොයි දේ දැක්කත් හිස් වශයෙන් ශුන්‍ය වශයෙන් සත්ව පුද්ගල භාවයෙන් තොරයි කියන එක ඔහුට එළඹ සිටිනවා. තස්සේවච බංගානුපස්සනතෝ සංඛාරාව බිඤ්ජති. මේ බංගානුපස්සන අනුසාරයෙන් ඔහුට වැටහෙනවා සංස්කාරයෝම බිඳෙනවා. තේසං බේදෝ මරණාන්ති. ඒ සංස්කාරයන්ගේ බිඳීමම මරණය මිසක් න අඤ්ඤෝ කෝචි අත්තීති. එහෙම හැර වෙන මේ මැරෙන කෙනෙක් හෝ බිඳීම බලන කෙනෙක් හෝ සියුම් වශයෙන් හෝ පුද්ගල භාවයක් නැහැ මෙතන හැම තැනකම තියෙන සංස්කාරයෝ හට ගන්නවා සංස්කාරයෝම බිඳෙනවා ඒ සංස්කාරයන්ගේ බිඳීමට මරණය කියලා පුද්ගලයෙක් මැරෙනවා කියලා ලෝකයේ විවහාර කරනවා ශුඤ්ඤතෝ උපට්ඨානං ඉඤ්ජති මේ විදිහට ශුඤ්ඤතාවේම හිත එළඹෙනවා ඒ නිසා තේනාහං පුරාණා ඒ නිසා මේ පුරාණ ආචාර්යවරු කිව්වලු කන්දා නිරුජ්ජන්තිච කන්දා නිරුජ්ජන්ති නචත්ති අඤ්ඤෝ ස්කන්ධයෝම නිරුද්ධ වෙනවා වෙන කිසිවක් මෙහි නැ කන්දා බේදෝ මරණන්ති උච්චති ආ ස්කන්ධයන්ගේ බිඳීම මරණයයි කියන ලදී තේ සංඛයන් පස්සති අප්‍රමත්තා මේ විදිහට අප්‍රමාදී පුද්ගලයා ස්කන්ධයේ ක්ෂය වශයෙන්ම දැකීම දකිනවා හරියට මනීව මනින්ව විජ්ජං වජිරේන යෝනිසෝ හරියට අර මණිකක් දියමන්ති ආයුධයකින් විදින්නාසේ තියුණු යෝනිසෝ මනසිකාරින් හැම සංස්කාරයක්ම ශුන්‍ය වශයෙන්ම දකිනවා කිසි තැනක ආත්ම වශයෙන් මම වගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා. අදිපඤ්ඤා විපස්සනා ඊට පස්සේ තුන් ඊළඟ ගාථාවේ තියෙනවා මේ විපස්සනා ඥානෙටම අදිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා අපි කතා කරේ. අදිපඤ්ඤා ධම්ම විපස්සනාති යාච එතන කිව්වේ ආරම්භන පටිසංකා අරමුණ නුවණින් මෙනෙහි කරා යාච බංගානුපස්සනා. මේ අරමුණ නුවණින් මෙනෙහි කිරීම කියන ඥානෙකුත් තියෙනවා නම් ඒ ඥානයාගේ බිඳීම බලන යම් අනුපස්සනාවකුත් තියෙනවා. යංච ශුඤ්ඤතෝ පට්ඨාති යම් ඒ නිසා ඔහුට අරමුණු ශුන්‍ය වශයෙන් හිස් වශයෙන් වැටහීම කියන ඥානයක් තියෙනවා නම් අයං අදිපඤ්ඤා විපස්සනා නාමාති උත්තං හෝති මෙන්න මේකට අදිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා කියන ඇත්තට මේක ඉතා තියුණු විපස්සනාවක් උසස් විපස්සනාවක් කියන එකයි. ඇයි මෙතන බැලීමට ඉතාමත් තියුණු කාරණා ටිකක් තියෙන අරමුණ රූපාරම්භණයක් අරමුණු කරගත්තාම ඒ අරමුණ හටගත් එක ඉපද බිඳෙනවා කියලා මෙනෙහි කිරීම ඒ බිඳීම අරමුණු කරගත්තු ඥානයාගේද බිඳීම දැකීම ඒ නිසා ඔහුට මේ කිසි තැනක ආත්ම වශයෙන් දෙයක් ගන්න නැහැ කියලා ශුන්‍ය වශයෙන් වැටෙන යම් නුවණක් තියෙනවා නම් මේ සියලු නුවණට කියනවා අදිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා. එතකොට අදිපඤ්ඤා ධම්ම විපස්සනාති කුසලෝසු තීසු අනුපස්සනාසු කියලා මෙතන කිව්වේ තුන් කුසලෙහි තුන් අනුපස්සනාවේ දක්ෂ වෙච්ච කෙනා. ඒ කියන්නේ අනිච්චානුපස්සනාදීසු තුන් කුසලයේ කිව්වේ ඒකයි. අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ අනුපස්සනාවන්හි තීසු චේකෝ බික්කු මේ විදිහට දක්ෂ භික්ෂුව චතස්සෝච විපස්සනාසු. එතකොට චතස්සෝ විපස්සනා කිව්වේ අර කියපු නිබ්බින්දං විරජ්ජති විරාගා විමුක්ඡති කියලා මෙතන අර කලකිරෙන විදිහට බලනවා, නොයැලෙන විදිහට බලනවා, ඒ වගේම අසංස්කාරය නිරුද්ධ වෙන විදිහටම බලනවා, සමුදය විදිහට බලන්නේ නැහැ, සංස්කාරය අත්හැරෙන විදිහටම බලනවා, ආධාන වශයෙන් ගැනීම වශයෙන් බලන්නේ නැහැ කියන මේ සතර විපස්සනාවන්ද චතුසු විපස්සනාදීසු කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ තයෝ උපට්ඨානි කුසලාති. එතකොට තයෝ උපට්ඨානි කියලා කිව්වේ ඔහුට මේ කරුණු කාරණා නිසාම ඔහුගේ හිත මේ විදිහේ ස්වභාවයක් ගන්නවා. කොහොමද? කයතෝ වයතෝ ශුඤ්‍යතෝ කියලා උපදින උපදින සංකාරයන් දකින අහන හැම දෙයක්ම කය වශයෙන්, සේවීම වශයෙන්ම වැටහෙනවා, බිඳිලා යනවා වශයෙන්ම වැටහෙනවා, සත්පුද්ගල භාවයෙන් තොරයි ශුඤ්‍යත වශයෙන්ම වැටහෙනවා. එතකොට මේ නිසා මේකට පුරාණ අටකථාචාරින් වහන්සේලා දහසක් වශයෙන් ප්‍රකාශ කළා. කයතෝ කියලා කියන්නේ මේ අනිත්‍ය වශයෙන් වැටීම. වයතෝ කියලා කියන්නේ නිතර පෙළීම් නිසා වෙන දුක්ඛ ලක්ෂණය. ශුඤ්‍යතෝ කියලා කියන්නේ අනාත්ම ලක්ෂණයමයි මේ කයතෝ වයතෝ ශුඤ්‍යතෝති කියලා තියෙන්නේ. එතකොට මේ තුන් නුවණ ඔහුට එළඹ සිටිනවා. තයෝ උපට්ඨානි කුසලාති. මේ තුන් කුසල දක්ෂ මේ විපස්සනාවන් ඔහුට මනාකොටම එළඹ සිටිනවා කියන එකයි. ඉමස්මින්ච තිවිදේ උපට්ඨානේ කුසලතායේ මේ තුන් කාරණාවේ එළඹ සිටීම දක්ෂ කෙනා නානා දිට්ඨිසුන විකම්පති. නිසා ඔහු කවදාවත් සාසත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි ආදී මේ දෘෂ්ටින්ගෙන් කම්පා වෙන්නේ නැහැ. කවදාවත් ඔහු මේවා තියෙනවා භවෙන් භවයට යනවා කියලා මේ භව දිට්ටි ඔහු කවදාවත් ගන්නෙ නැහැ. උච්ඡේද දෘෂ්ටි ආදී හටගත්ත දේ නිරුද්ධ වෙනවා විනාශ වෙලා යනවා කියලා ගන්නෙ නැහැ. ඇයි මේ ඔහු දකිනවා මේවා පිළිබඳව හේතුඵල ධම හා මේවා හටගෙන බිඳිලා යන බව මේකේ සත්පුද්ගල භාවයෙන් තොරයි කියලා දකින නිසා කවදාවත් ඔහු මේ දෘෂ්ටිංගෙන් හිත කම්පාවටපත් වෙන්නේ නැහැ. නානප්පකාරාසු දිට්ඨිසුන වේදති. ඔව් ඒවා කිසිවක් විදීම් වශයෙන් ගන්නසෝ ඒවං අවේද මානෝ අනිරුජ්ජමේව නිරුජ්ජති. ආ මේ විදිහට බලන කෙනා නිරුද්ධ නොවුණු ඒම නිරුද්ධ කරනවා. අභින්න මේව බිඤ්ජති. නොබින්නු දේම බිඳීම වශයෙන් දකිනවා. පවත්ත මානසිකාරෝ මේ විදිහට මෙනෙහි කරනවලු. ඒ කියන්නේ අර දැන් බිඳිලා නැති දේද බිඳීම හොට වැටෙනවා. නිරුද්ධ වෙච්ච දේද මේ කාන්තෙන් නිරුද්ධ වෙනවා කියලා මේ පවතින ස්කන්ධයන් කෙරෙහිද මේ විදිහට මෙනෙහි කරනවලු. ඒක ඒ නිසා ඔහුට දුබ්බල්ල භාජනස්ස විය බිඤ්ජම. හරියට අර බිඳෙන මැටි බඳුනක් මෙන් ඔහුට පේනවලු. සුකම රජස්සේව විසුරුණු දූවිල්ලක් මෙන් පේනවලු. විප්පකිරිය මානස්ස සුකුම රජස්සේව විප්පකිරිය මානස්ස. ඔහුට ඒ විදිහට විසුරුණු දූවිල්ලක් වගේ මේවා සියල්ල බිඳිලා යනවා, විසිරිලා යනවා වගේ වැටෙන. තිලානං විය. හරියට අර තෙලේ බඳින තල පුපුර 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 යන්නා වේ වාගේ ඔහුට ඒ බිඳීම වැටෙනවලු. බිඤ්ජ මානස්ස සබ්බ සංඛාරාණං උප්පාද ඨಿತಿ පවත්ත නිමිත්තං විසජ්ජෙත්වා. මේ විදිහට ඔහුට සියලු සංස්කාරයන්ගේ උපාදය ඨිතිය පැවතීම ඨිතිය කියලා කියන්නේ ඒ පවතින බව, පැවැත්ම හා නිමිත්ත කියලා කියුවේ මේ සංස්කාරයන් රූපය වේදනාදී සංස්කාරයන් කියලා මේ සියල්ල අත්හැරලා සියල්ල විසජ්ජිත අත්හැර බේදමේව පස්සති. මේ වගේ බිඳීමම ඔහු දකිනවා. සංස්කාරයන්ගේ උපාදේ අත්හැරලා පැවැත්ම අත්හැරලා නිමිත්ත අත්හැරලා ඕට මේ සංස්කාරයන්ගේ බිඳීමම වැටහෙනවලු මේ බංගානුපස්සනාවේදී. සෝ යතා නාම යම්සේ, හරියට උපමාවක් වෙනවා තේරුම් ගන්න. යතා නාම චක්කුමා පුරිසෝ ඇස් ඇති පුරුෂය, පොක්කරණි තීරේ, පොකුණු තීරේ වා නදී තීරේ වා ගංගා තීරේක වා ටිතෝ තුල පුසිතකේ, ඔහු එහි ඉන්න කෙනාට මහත් වූ වැසි පොද දැක, ඉන්න කෙනාට තුල පුසිතකේ මහත් වූ වැසි දැක, දේ වස්සන්තේ විදියට අහසින් වසින්නේ, උදක පිටේ මහන්තානි, අර වතුර බින්දු වතුර මතට වැටෙන මහත් වූ පොද දැකලා, උදක බුබ්බුලානි, ඒ පොද නිසා මේ වතුර බුබුලු උඩට මතු වෙනවා දැකලා, ඒවා උපජ්ජිත්වා බිංජති සීගං සීගං බිංජමානාති පස්සෙයා, ඒ බුබුලු නැගි නැගි වහා වහා ඉපද ඉපද බිඳිලා යනවා යම්සේ දකින්නේද, අර මේ වර්ෂාව වසින වෙලාවේදී පොකුණ තීරයක හෝ නදී යුරක ඉන්න කෙනාට මේ වැහි පොද දිය මතට වැතිලා වතුර බුබුලු නැග නැග බිඳි බිඳි යන්නේ යම්සේද, උපන් ඒව මේව සබ්බේ සංඛාරා බිඤ්ජති බිඤ්ජති ඉති පස්සති. ආන් ඒ විදිහට සියලු සංඛාරයන් ඉපිදි ඉපිදි බිඳිනවා කියලා උට වැටහෙනවා. ඒව රූපං යෝගාවචර සන්දාය උත්තං භගවතං. ඒ නිසාම මේ කාරණාව සලකලා බලලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ගාථාවක් පෙන්වනවා. යතා බුබ්බුලකං පස්සේ යතා පස්සේ මරීචිකං ඒවං ලෝකං අවිච්ඡක් අවෙක්ඛන්තං මච්චුරාජාන පස්සති. යම් කිසිකින් ලෝකයේ යතා බුබ්බුලකං පස්සේ, අර මේ විදිහට උද්දීය වතුර බුබුලු ඉපද බිඳිනාසේ, ඒ වගේම යතා පස්සේ මරීචිකං, හරියට මේ මිරිගුදියක් මෙන් මායාවක් මෙන් ඒවන් ලෝකයේ අවෙක් මේ ලෝකය කෙනෙක් දකිනවන, එතකොට ලෝකය කියලා කිව්ව අපිට පේන දේ, ඇහෙන දේ, රස විඳින දේ, දැනගන්න දේ, හිතෙන දේ කියලා මේකනේ ලෝකයේ හැටියට වැඩෙන. මේ ලෝකය දකින අහන දේ හරියට දියබුබුලුමින් දකින දේ ඒ මොහොතේම නැති වෙනවා, අහන දේ ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා, මේවා තියෙන්නේ නැහැ කියලා මේ විදිහට දකින කෙනා මරීචකං, හරියට මිරිගුවක් වගේ මේ ස්කන්ධ ටිකක් ඇති දැනග සත්ත්ව පුද්ගලාවෙන් ලෝකයක් මවලා දීලා, රන් රිදී මිල මුදල් ආදී මේ මවලා දීම හරියට මිරිගුවක් වගේ අපිට මේ ලෝකේ මවලා දෙනවා නේද, මෙතන තියෙන්නේ මෙහෙම ස්වභාවයක් නේද කියලා මේ විදිහට ලෝකේ දකින කෙනා කවදාවත් මායයට අහු වෙන්නේ නැහැ, මාරයාට ඔහු දකින්න ලැබෙන්නේ නැහැ කියලා මේ ධම්මපදයේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඉහත කාරණාව සලකාගෙන ගාථාව දේශනා කරා කියලා මේ අටකතාවේ මතු කරලා තියෙනවා. ඒ විදිහට තස්සේව සබ්බේ සංඛාරා බිඤ්ජති, මේ විදිහට සියලු සංස්කාරයන් බිඤ්ජති බිඤ්ජති ඉති බිඳිලා බිඳිලා යනවා කියලා අභින්නම් පස්සතෝ නිතර නිතර මෙනෙහි කරන කෙනා අට්ඨානිසංස පරිවාරං අනුසස් අටක් පිරිවර කොට ඇති බංගානුපස්සනා ඥාන, ඒ බංගානුපස්සනා ඥානය බලපත්තා හෝති, ප්‍රබල භාවයට පත් වෙනව අර විදියට අර සංස්කාරයන් දියබබුලුසේ මිරිගුවක්සේ දකිමින් අනුපස්සනාවන්ට ලක් කරන කෙනාට අනුසස් අටකින් යුක්ත වූ බංගානුපස්සනා ඥානෙ ඉතාමත් බලවත් වෙනවා කියලා කියනවා. ඒ එතකොට තත්‍රිමේ අට්ඨානිසංස මොනවද, අට අනුසස් බවදිට්ටි පහාන, මේ නිසා ඔහුගේ බව දෘෂ්ටිය පහාණය වෙලා යනවා. එතකොට බව දෘෂ්ටි කියලා කියන්නේ රූපාරූප භවයන් කෙරෙහි තියෙන දෘෂ්ටිය, ඒ වගේ තියෙන සැපයන් පිළිබඳව ඇලිලා සාස්වත ආදී වශයෙන් මේ භවයේ යෑමට තියෙන ආසාව, මේ භව දිට්ඨිය ප්‍රහාණය වෙලා යන. ඇයි කුමන භවයක් ගත්තත් ඒ හැම භවයකම තියෙන මෙබඳු සංස්කාරයක් නේද? රූප භවයේ සැපයි කිව්වත් අරූප භවයේ සැපයි කිව්වත් ඒ තියෙන්නේ මේ ආකාරයෙන් ඉපිද බිඳලා යන ස්කන්ධයක් නේද? ඒවත් යම් මොහොතක හටගෙන බිඳෙනවා කියලා දකින නිසා උට භව දිට්ඨිය අයින් වෙනවා. ජීවිත නිකාන්ති පරිච්ඡේදෝ, ජීවිත ආසාවක් තියෙනවනේ ඒකද නැති වෙලා යනවා. ඒක අත්හැරලා යනවා. ඒ ජීවත් වෙන්න ඕන කියන ආසාව හුටෙන්නේ නැහැ. ඇයි මේ සංස්කාරයෝ නිරන්තරයෙන් බිඳෙනවා කියලා දකින කෙනාට ඔහුට මේ ජීවත් වීමට නෙවෙයි මේක බිඳෙන්න ඉස්සලා කොහොමද මේකෙන් මිදෙන්න ඕනේ කියන නුවණ තමයි එන්නේ. ඒ නිසා තමයි ජීවිත තණ්හාව දයින. තදා යුත්ත ප්‍රයුත්ත මේ විදිහට හැම කල්ලිහිම ඔහු මේ භාවනාවේම යෙදිලා නිරත වෙන කෙනෙක් කියන විසුද්ධ ජීවිකා, විසුද්ධ ජීවිතා, ඔහු පිරිසුදු ජීවිකාව ඇති කෙනෙක් වෙනවා. ඔහු කවදාවත් අර කියන වැරදි ජීවිකාවලට යන්නේ නැහැ. ඒ වගේ සංස්කාරයන්ගේ නිස්සාර බව දකින නිසා උස්සුක පහනං ඒ මෙයා මේ කෙලෙස් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් යාන්තම් අවුත් සියල්ල ප්‍රහාණය කරන්න හැම වෙලාවෙම මනස සූදානම් වෙලා ඉන්න කෙනෙක්, හැම වෙලාවෙම විපස්සනාවෙන් සිහි සති සම්පජානින් ඉන්න කෙනෙක් වෙනා විගත බයතා ඔහුගේ බය තැති ගැනීම සියල්ලහු නිරුද්ධ කරපු කෙනෙක්. කන්තිච ඉවසීම සුවච භාවය ඔහු ලැබපු කෙනෙක්. සීත උෂ්ණ ආදී මේ දේවලුත්, ඒ වගේම මිනිස්සු විසින් කියන අමනාප ආදී නොඑක් දේවලුත් ඉවසන කෙනෙක් වෙනවා. ඒ වගේම සෝරච්ඡං සුවච භාවය කියන දේ ඔහු පටිලබලා තියෙන එක. අරති රති සහති ඇලීම නොඇලීම කියන මේ දෙකම ඔහුට සමානව ඉවසන්න පුළුවන් කෙනෙක් වෙනවා. තේනහු පුරාණං ඉමානි අට්ඨ ගුණ මුත්තමානි. ඒ නිසා පුරාණයන් කියලා කිව්වා මේ ಗುಣ අටකින් යුක්ත වූ උතුම් වූ අට ගුණයෙන් අට ගුණය දිස්වා තහින් සම්මස්සති පුනප්පුනං. ඒ නිසාම මේ භංගානුපස්සනාවේ තියෙන උතුම් වූ ಗುಣ අට දැකලා නැවත නැවත මෙනෙහි කරනවලු, විපස්සනාවේම හිත පවත්වනවලු. ආදිත්ත චේල සීසරුසු ආදිත්ත චේලස්සි චේලස්සීරස්සුපොමු මුනි කියලා මෙතන කියන්නේ හරියට මේ ඇඳිවතට ගිනිගත්තු කෙනෙක් වගේ. ඒ වගේම හිසට බහරක් වැදුණු කෙනෙක් මෙන් බංගානුපස්සති අමතස්ස පත්තියා. බංගානුපස්සනාවෙන් තමන් නිවනට පැමිණීම සඳහා උත්සාහවත් වෙනවා, වැරවඩනවා, අත නොහැර තමන්ගේ මේ විපස්සනාව නොකඩවා කරගෙන යනවා කියලා කියන. මේ විදිහට මේ බංගානුපස්සන ඥාන නිද්දේශ නිත්‍යතා කියලා මේ අට කතා විවරණය තුළින් අපිට මේ බංගානුපස්සන ඥානය පිළිබඳව ඔය විදිහේ විග්‍රහයක් කරනවා. එතකොට මේකේ සියලු අන්තර්ගතයේ බැලුවාම මේ සංස්කාරයන්ගේ බිඳීම කියන එකම වැටෙන ආකාරයට අපේ යෝනිසෝ මානසිකාර පැවැත්වීමයි මෙතන කියන්නේ. ඒ උද්‍යව්‍ය ඥානෙන් අපේ විපස්සනාව ලොකු පරිවර්තනයකට යනවා. දැන් ඔහුට වැටහෙන්නේ නිරෝධේමයි. මොකද මේක තමයි විපස්සනාවේ ක්ලේශ ප්‍රහාණය හොඳම තැන, ක්ලේශ ප්‍රහාණය වෙන තැන මේ නිරෝධය කියන එක වැටහීම. හා මේකම තමයි කෙනෙක් නිවනට බර වෙලා දැන් ඔහු නිවනට නැමුරු කෙනෙක් හැටියට ඔහුගේ මනස පත් වෙන්නේ මෙන්න මේ කියන නිරෝධයම වැටහෙන ස්වභාවයට පත් වුණා. ඊට පස්සේ තමයි යා මේ විදිහට විපස්සනා කරන ගියන් පස්සේ මේ සියලු සංස්කාර සංකතයන්ගෙන් හිත නිරුද්ධ වෙලා අසංකතයට පක්ඛන්දනේ බැසගන්නේ ඇතුල් වෙනවා කියන කාරණා වෙන්නේ මෙන්න මේ ඥාන වැඩ පිළිවෙල ගියා. ඉතින් ඒ නිසා සමහර විට මේකේ ගැඹුරු බවක් නොතේරෙන බවක් තියෙන්න පුළුවන්. නමුත් ඔබ ඒකම නැවත නැවත කිව්වේ මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරමි. අපේ සාකච්ඡාවට ඉඩ අවස්ථාව සලසා දෙනවා. මේ අනුසාරයෙන් හෝ ඔබට ඇති යම් ගැටලු තියෙනවා නම් මෙතෙන් පිට කතා කරන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු. ඔව් කල්ලාන මිත්‍රි, තවත් පැය භාගයක් විතර කාලයක් තියෙනවා. අපි සාකච්ඡා මණ්ඩලයට අදාළ දේශනාව සම්බන්ධව ඊට පිටියම තියෙනවා නම් සාකච්ඡා කරන්න හරි දැනගන්න හරි අවස්ථාවක් නේ. තෙරුවන් සරණයි.
කර්වසමයේ ස්වාමීන් වහන්සේ අප්‍රමාණකින් මොකදනේ අපිට නිතර අහන්න ලැබෙන විදිහේ ධර්මදේශනාවකට අපි සවන් දුන්නේ. අපිට ගොඩක් මේ විපස්සනාව සම්බන්ධයෙන් බොහෝ වැදගත් කරුණු ඒ දේශනාව තුළ අන්තර්ගත වුණා. විශේෂයෙන් මට කතාවත් උපයෝගී කරගෙන ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය දැන් අපිට සාමාන්‍යයෙන් අපි ඇහෙන් දෙයක් බලනවා නම් නැත්නම් අපි උදාහරණයකට ඇහෙන් යම් කිසි රූපයක් දිහා බලලා අපි ඒ රූපේ පිළිබඳව විදර්ශනා කිරීමක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිතට එන අරමුණක් සම්බන්ධයෙන් යම් කිසි විදර්ශනාවක් කරන්න පුළුවන්. ඒක කොයි විදිහටද අපට ලැබුණේ? එතකොට ඒකේ නිරුද්ධ වීමත් ඒ අදහසින් ඉවත් වෙනකොට නිරුද්ධ වෙන ගතියත් ඒ වගේම ඒකේ ස්වභාව ලක්ෂණ ගත්තාම ඒකෙත් ඇතිවීම නැතිවීම ස්වරූපයෙන් ලැබෙන ඒකනත් අපිට හිතන්න පුළුවන්. දැන් මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ඒ හිතපු හිතගෙන හිතනවා කියනකොට ඇත්තටම අපිට පරමාර්ථ ධර්මයක් වෙච්ච ඒ හිත කියන එක අපිට කොහොමද ඒක දිහා බලන්නේ කියලා අපිට නිකන් හැඟීමක් වගේ දෙයක් නම් ඇති වෙනවා. මම මෙහෙම දෙයක් ගැන හිතුවා ඒ හිතපු හිතුවිල්ලත් ඒ වගේ මේ හිතත් නිරුද්ධ වුණා නේද කියලා. ඒ විදිහට බලන එකද නැත්නම් ඊටත් එහා ගිහින් බැලිය යුතු දෙයක්ද මේ අර බිඳිච්ච හිත ගැන බලනවා කියන එක ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
ඔව්, එතනදී අපේ මහත්තයා මේ දැන් සාමාන්‍ය අපිට විපස්සනා කරගෙන යනකොට අපි කියමු රූපයක් රූපය කියන එක පැත්තකින් තිබුණොත් ශබ්දයක් කියන එක ඇති වෙලා නැති වෙන බව අපිට වැටහෙනවා. එතකොට ඒකෙන් අපි තේරුම් ගන්නවා මේ ශබ්දය හටගෙන නිරුද්ධ වීම කියන කාරණාව වෙන්න නම් එතනදී ශබ්දය අරමුණු කරගත් හිත ඉපදිලා බිඳෙන්න ඕනේ. යම් තාක් සද්දේ අරමුණු කරමින් හිත පවතිනවා නම් ඒ තාක් අපි සද්දේ ඇහෙනවා කියන ගණේට යනවා. මුලින් ඇහෙද්දි සද්දේ ඉපදිලා බිඳෙනවා කියන අනුසාරයෙන් අපි තමයි තේරුම් ගන්න. ඒ කියන්නේ හිත කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට වැටහෙන්නේ සද්දය, රූපය, රසය, ඒවා තමයි අපිට වැටහෙන්නේ. ඒ අනුසාරයෙන් ඒ රූපාරම්භණේ බිඳීම දැකලා ඒ අනුසාරයෙන් අපි හොඳට වටහා ගන්නවා දැන් මේ නාම රූප දෙක ප්‍රකට කරගත්තු කෙනෙකුටයි මේ කියන්නේ. එතකොට ඒක ප්‍රකට නොවිච්ච කෙනෙකුට මේක ගැන හිතන්න අමාරුයි. ඒ නිසා මේක කොහොමද වෙන්නේ කියලා එයාට එතෙන්ට ආවම පහසුවෙන් තේරෙනවා. නමුත් දැන් ඒක හිතන්න ගියොත් එයාට ඒක වැටහෙන්නේ නැතුව යනවා. අපිට ඒ කරුණ තේරෙන තැනක් නොතේරෙන භාෂාවක් නොදැපු දෙයක් ගැන ඔබ හිතන්න කිව්වොත් දැන් අපි උදාහරණයක් වශයෙන් ගෙමුකෝ. වාහනයක එන්ජින් එක ක්‍රියාකාරීත්වයක් දන්නේ නැ කියන කෙනෙකුට මේක මෙහෙමයි වෙන්නේ කියලා කිව්වට ඒකේ තියෙන උපාංග පිළිබඳව ඒක ඇතුළත තියෙන එන්ජින් එකේ පිස්ටන් ආදී මේවා පිළිබඳව නොදන්න කෙනාට ඒක යට හිතා ගන්න බෑ. මොකද්ද මේවා එක කියන්නේ? මොකද්ද මේ පිස්ටන් එක? මොකද්ද ක්‍රෑන්ක් එක කියන්නේ? මොකද්ද රොඩ් එක? එයාට ඒවා වැටහෙන්නේ නෑ. නමුත් ඒක ඒ අවබෝධය ආපු කෙනාට ඒක වැටහෙනවා. ඒක එක කාරණාවක්. නමුත් අපිට මේක පිළිබඳ සුතමේ ඥානයක් ඇති කරගත යුතුයි. එතන ඉඳන් අපි මතු කරන්නේ. එතකොට එතන අදහස් කරේ ඒ විදිහට රූපයක් හෝ ශබ්දයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක අපිට වැටහෙනවා. ඒ අනුසාරයෙන් එහෙනම් එහෙම නිරුද්ධ වෙන්නේ ඒක අරමුණු කරගත් හිතේ හිත බිඳෙන නිසා. අනේ ඒ හිතේ ඉපද ඒක අරමුණු කරගත් හිතේ බිඳීම අපි නුවණින් දකිනවා. ඒක තමයි අපි මෙතන කියන්නේ පටිසංකා විපස්සනා කියලා කිව්වේ. අරමුණ නුවණින් මෙනෙහි කරනවා කියලා අදහස් කරේ ඒකයි. අර රූපයක් හෝ ශබ්දයක් අරමුණු කරගත් හිතේ බිඳීම ඥානයකින් දකිනවා. ඒක පරමාර්ථ වශයෙන් ඒ හිත අරමුණු කරන්න පුළුවන් කෙනා. ඒක එයාට අපහසු නෑ ඒ හිත අරමුණු කරන්න. මොකද පුද්ගලයෙක් මේ බිඳීම දැක්කා කියන තැනට නොගිහින් මේ හිතකින් ඥානීය සහිත හිතගෙන ඒ දැක්කේ කියලා ඔහු දකිනා. ඒක තේරුම් ගන්නවා ඉස්සරොම්. තේරුම් අරගෙන රූපය හටගෙන ඉපද බිඳෙනකොට ඒ අරමුණු කරගත්ත හිත ඉපද මිදෙනවා නේද කියලා පටිසමයේ මේ දැක්කාම ඊට පස්සේ මේ රූපය හෝ ශබ්දය බිඳෙනවා දැකලා ඒක අරමුණු කරගත් හිතේ බිඳීම දකින තවත් නුවණක් තියෙනවා. තවත් විපස්සනා ඥානයකින් අර හිතේ බිඳීම දකින. අන්නේ බිඳීම දකිනකොට ඒ බිඳීමත් අරමුණු උනේ හිතකට නම් ඒ හිතද බිඳෙනවා කියලා නුවණින් සලකනවා. දැන් ඒ හිතේ බිඳීම ඔහුට අරමුණු වෙන්නේ නැහැ. අර අනුසාරයෙන් මේකටත් හිත තියෙනවා. ඒක අරමුණු කරගත් නුවණ සහිත හිතද ඉපද බිඳින්නේය කියලා අන්වේ ඥානින් ඔහු සලකා ගන්නවා. ඒක තමයි මෙතන කියන්නේ. එතකොට එතෙන් දෙන්න නම් ඔහුට අර මුල් අවස්ථාවේදී හොඳට මේ අර බංගය අරමුණු කරගත් හිත අරමුණු වෙලා තියෙනවා. ඉතින් මේක ඒකයි මේක යා උදයබ්බේ ඥානෙ තුලින් පහසුවෙන් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම වැටහෙන කෙනා. එතනදී අපි මාතෘකා කරනකොට මතක් කරානි සංකාරං ලහුම් උපට්ඨාති. පහසුවෙන් සංස්කාරය ඇති වෙනවා නැති වෙනවා පේනවා. ඔහුගේ හිත නිරෝධේම බැස ගන්නවා. නිරෝධේවන සිත ගිහිල්ලා හැප්පිලා හිටිනවා. සිහිය පිහිටනවා. ඉතින් අන්න මේ தත්ත්වයේ ආපු කෙනෙක් ගැන මේ කියන්නේ. එහෙම කෙනාට මේක අපහසුත් නැහැ. වැටහෙන්නෙත් මේ අමා නොහැටෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන්ට ආපු කෙනාට මෙහෙම බලනවා කියන එක ගැටලුවක් නෙවෙයි. එහෙනම් මෙතෙන්ට එන්න මේ විදිහේ වැඩ පිළිවෙල කරගෙන යා යුතුයි. එතකොට ඒ අනුසාරින් මේ කියන්නේ මේකයි කියලා අපි යම් ප්‍රමාණයකට තේරුම් ගන්නවා. නමුත් මේක අපිට අර අපි කරන සරල භාවනා තුළ පේන මේ සම්මර්සන ඥානය තුළින් පේන මේ සබ්දයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනවා වගේ පහසු නෑ. ඒකයි මෙතන අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා කියන්නේ ගැඹුරු නුවණක්. ගැඹුරු නුවණ දැන් සමහර කෙනෙකුට අරමුණු කරන්න අමාරුයි. නමුත් අර මේ දේශනා අනුසාරයෙන් අපි ටිකක් නැවත නැවත හිමීට හිතා කියලා තේරුම් ගත්තොත් කියන්නේ මොකද්ද කියන එක ඔබට තේරේවි. ඒතකොට එතන නැවත කිව්වොත් අදහස් කරේ අර රූපාරම්භණය අරමුණු කරගත් හිතේ බිඳීම තවත් හිතකින් දැකලා ඒ හිත බිඳෙන්නාසේ මේක දිහා බලන නුවණ සහිත හිතක් තියනවනේ. ඒ හිතත් මෙබඳුයි නේද? ඒ හිතත් ඉබද බිඳෙනවා නේද කියලා ආපස්සට බැලීම තුලින් අර විපස්සනාව තුල ආත්ම දෘෂ්ටියක් තියෙනවනම් ඒකත් නැති වෙනවා. පැහැදිලිද මේ
මහත්මයාපින් ස්වාමීන් වහන්සේ? එතෙන්දී ඇත්තටම මතක් වුණේ අර ආත්මීයව ඉඳගෙන අනාත්මය බලනවා කියන ඒ දෘෂ්ටිය ඇත්තටම මෙතනින් කැඩෙනින්ද ඒ වගේ එකක් තමයි. අර ශූන්‍යතාවේ මතුවෙනවා කියන බාහිරයක් නැත්නම් බාහිර අරමුණක්. ඒ වගේ මේ අරමුණ ගන්නා චිත්තචෛසිකයන්ගේ විශේෂයෙන් මෙතන සිත ගැන කතා කරේ. ඒකේ භක්තියක් දකින්නවා කියනකොට ඒ දෘෂ්ටි නැති වෙලා මෙතන ශූන්‍යතාවේ ප්‍රකට වෙනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තේ වහන්සේගේ විස්තරයත් එක්ක.
අවසරයි ස්වාමීන් වහන්ස, ඒ පැහැදිලි කරන කරන්නට යෙදුන කාරණාවේදී සිත් අවස්ථා තුනක් ගැන තුන්වෙනි අවස්ථාවක ගැන විග්‍රහ වුණාද ස්වාමීන් වහන්ස?
ඔව්, ඒ කාරණා තුනක්. එකක් තමයි සිත් අවස්ථා තුනක් කියලා අපි ඒක කාරණාව පැහැදිලි කරොත්, එකක් තමයි රූපයක් අරමුණු කරගත්තු හිතක් තියෙනවා. එතකොට ඒක කාරණා, ඒක ධර්මතාවය. ඉස්සරම ධර්මතාවය පෙන්වනවා රූපය හෝ ශබ්දය අරමුණු කරගත් හිත ඉපද බිඳෙනවා කියන එක කාරණාව. ඊට පස්සේ ඒ බිඳීම අරමුණු කරනවා තවත් විපස්සනා ඥානයකින්. එතකොට ඒ දෙක දෙවෙනි කාරණාව. ඊට පස්සේ ඒ ඥානයාගේද බිඳීම බලනවා කියලා තවත් සිතකින් කරනවා. එතකොට මේක ඥාතංච ඥානංච උභෝ විපස්සති කියලා මතක් කරේ ඒකයි. එතකොට මේ මුලින් කියන්නේ වෙන ධර්මතාවය. ඒ ධර්මතාවය විපස්සනාවෙන් අරමුණු කරනවා. ඊට පස්සේ ඒ විපස්සනා කරපු හිතේද බිඳීම බලනවා කියන මෙන්න මේ ටික තමයි උතන අපි හකුළුවලා ගත්තොත් තියෙන්නේ.
බෝම්බි සබ්ස් මට මේක දේශනාව යද්දී මට කල්පනා වුණා සාමාන්‍ය පුද්ගලන ස්වභාවය එනි ස්වාමීන් වහන්සේ සමුදේන් සමුදේට යන එක. කියන්නේ අපි දෙක ජීවන ජීවන දකින්නට ඕවිත
අපි සාමාන්‍ය විදිහට බලනකොට අපි තියෙන දේ හැම වෙලෙම තියෙනවා කියන ස්වභාවයද නැහැ. නමුත් දැන් මෙතන භංග ඥානය එනකොට නිරෝධයෙන් නිරෝධයට ඒකෙදි ස්වාමීන් වහන්සේ මේ මේ චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය නිරෝධ සත්‍ය මේ සාක්ෂාත් වෙන එකද වෙන්නේ ස්වාමීන් වහන්සේ කියන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගත්තොත් හොඳයි කියලා තුන ස්වාමීන් වහන්සේ වස්සකන්.
ඔව් දැන් අපිට හිත නිරුද්ධ කළ යුතුයි හා නිවන කියන්නේ නිරෝධේ ඥානෙ නිරෝධේ පිළිබඳව නුවණ නිසා එතකොට නිරෝධ දෙකක් තියෙනවා. එකක් තමයි මේ හටගත්ත දේ බිඳීම බිඳෙනවා කියලා දකින නිරෝධයකුත් තියෙනවා. ඒක සංකතය තුළ ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා දකින. ඊට පස්සේ තව නිරෝධයක් තියෙනවා අනුප්පාද නිරෝධය කියන එක. ඒ කියන්නේ නොහටගත් දේද නිරෝධය දැකලා නොහට ගන්නා බවටපත් කිරීම. හට ගන්න දේ නිරෝධය දැකීම විපස්සනා ඥානවල වැඩපිළිවෙල. ඒ නිරෝධය දැකීම නිසා යම් හේතු ධර්මයක් නිසා යම් කෙලෙස් ස්කන්ධ ටිකක් පහළ වෙන්න තියෙනවා නම් එතකොට මේ හේතු ධර්මය ඇති වෙන හේතු ටික මේ හේතු ධර්මය නැති කිරීමෙන් මේ හේතු ධර්මයේ නැතිවීම නිසා අනාගතේ පහළ වෙන්න තියෙන කෙලෙස් ස්කන්ධ කර්ම සියල්ලම නිරුද්ධ වෙනවා කියලා හටගන්න පෙරම නොහට ගන්නා බවකට හිතපත් කරනවා. ඒක තේරෙනවාද? ඒ කියන්නේ අපි Nirodha Ñāne කියලා නිවනට කියන අසංකත ධාතුව මේ හටගත්ත දේ නිරුද්ධය දැකීම නෙවෙයි. ඒක අනුපාද නිරෝධේ. එතන අනුපාද නිරෝධේ කියන එක සාත්කල යුතු එකක් මිසක් බලන එකක් නෙවෙයි. බැලීම කරන්නේ මේ ලෞකික ඥානයන්ගේ හටගත්ත දේ බිඳීම දකින. එතකොට ඒක තමයි අතෙන්ද මේ උපකාර වෙන්නේ. එතෙන්ට යන්න උපකාර වෙන්නේ. හටගත්ත දේ ඇති බවට ගන්න තාක්කල් ඔහු නිවනටපත් වෙන්නේ නැහැ. ඇයි? ඔහු සංඛාරයන් අරමුණු කරන. ඇයි? සංඛාරයන් ඇති බවට වැටෙන තාකල් හිත ඒකේ බැස ගන්නවා. ඒක අරමුණු කරනවා. දැන් හිත සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ. සංඛාරයන්ගෙන් නිදහස් වෙන්න නම් හිතට වැටෙන්න ඕනේ මේ සියලු සංස්කාරයන්ගෙන් නිරුද්ධය. එතකොට යාට යමක් පේනකොට තියනවා කියලා ඉන්නවා කියලා හිත ගන්න යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? හට ගන්නකොට හටගත්ත සැනින් එක බිඳිලා යනවා කියන නුවණ තියෙන නිසා. ඕක තමයි මේ ලෞකික විපස්සනාවේ ඉතින් තියුණු අවස්ථාව. මේ විදිහට විපස්සනා කරන කෙනාට මෙහෙම ගිහිල්ලා 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 නිකාන්ති තණ්හාව ජීවිත ආසාවේ පවා එයා නිරෝධය දැකින නිසා එයාට මේ පැත්තේ ගත යුතු යමක් නොලැබෙනකොට හිතට සංඛාරයන්ගෙන් හිත නිදහස් වෙලා හිත විසංඛාර බවට පත් වෙන. ඒ නිසා තමයි කිව්වේ විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මච්චකා කියලා. අර අනේක ಜಾති කියන ගාථාවේ හිත විසංස්කාරගත වුණා. මේ සංස්කාරයන් අරමුණු කරන එක නතර වුණා. ඔකට අර තුඹ ගහේ ඉන්න කුරුල්ලා පිළිබඳවත් උපමාවක් වෙන්නන්නේ. ගොඩ බිමක් හොයාගන්න බැරි වෙනකොට ඒ නාවිකයන් විසින් ඒ පරවියෙක් හරි කුරුල්ලෙක් හරි නිදහස් කරනවා. ඒ නිදහස් කරාම මේ කුරුල්ලා හතර දිසාවට ගිහිල්ලා ගොඩබිමක් නැත්තම් ආපහු එනවා. හැබැයි ගොඩබිමක් තියෙනවා නම් ඔහු ගොඩබිමට යනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට මේ සංස්කාරයන්ගේම නැවර කුරුල්ලා නැවත නැවත තුඹගසේම වහනවා, තුඹගසේම බහිනවා. එහා පැත්තේ එකක් නැති වෙනකොට ඔහු ආයෙත් කැරකිලා ගිහිල්ලා තුඹගසටමයි එන්නේ. ඒ වගේ මේ යෝගාවචරයාගේ කොච්චර මේ නිවනට ආසා කරගෙන විපස්සනා කරත් එයාට චුට්ටක් හරි මේ සංඛාරයන් පිළිබඳ ඇලීමක් නිත්‍යභාවයක් තියෙනවා හිත අය සංඛාරයන්ගින්ම බැස ගන්න. එතකොට මේ පැත්තට එන්න හේතු ටික අයින් කරන්න අයින් කරන්න එයාට නිරෝධයම පේන්න ගන්න ගන්න ඔහු මේ සංස්කාරයන්ගෙන් හිත නිදහස් වෙලා හිත සංස්කාරයන් මිදුණු විසංකාරගත තත්වයට හෙවත් නිවනට ඇතුළු වීම වශයෙන් ඔහුට නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් අන්න ඒ නිවන කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වෙන්න නම් ඔහුට සමුදය කියන එක අත්හැරලා නිරෝධේම බලබලා බලබලා යන්න ඕන. නිරෝධය බලබලා යෑම නිසා තමයි සබ්බ සංඛාරං සියලු සංස්කාරයන් පිළිබඳව අර විදිහට නුවණ තීක්ෂණව වැටහෙන සියුම් දේ පවහ නිරුද්ධ වෙනවා කියලා. ඒ නිසා තමයි අපි ඔය මේ ඥානයන්ගේ මේ නිරෝධයේ පැත්තට යොමු කරලා තියෙන්නේ. මේ නිරෝධය කියන එකම මේ අනුපස්සනාවේ పూర్ව කෙලවර කෙලස් ප්‍රහාණයේ වටිනාම තැන කියලා කියන්නේ ඒකයි. මොකද නැති දෙයක අපි කෙලස් ඇති කරගන්න යන්නේ නැහැ. තියෙන දේවල් හැටියට වැටහුනොත් තමයි අපිට කෙලස් ඇති වෙන්නේ. ඒ නිසා කෙනෙකුට මේ සංස්කාරයන්ගේ ජාතිය, ජරාව, ලෙඩ, දුක් විපරිණාම වෙනවා කියලා බැලුවත් එහෙත් මේ කෙලෙස්ෙ ගැලවෙන්න ඒක ප්‍රමාණවත් මදි. යම් කිසි කෙනෙකුට මේ සංස්කාරයෝ මේ ජාති ජරා මරණ බලන්වත් කියන එකටවත් යන්නේ නැහැ. ඕක හටගත් එක බිඳිලා යනවා කියලා දැක්කොත් ඔහුට ඒකේ ඇලෙන්න තියාගන්න මම වගේ කියලා ගන්න කොහෙත්මත් ඉඩක් නැහැ. ඒ නිසා තමයි ඔය සියලු ආකාරයෙන් බලවත් ලෙස අර කෙලෙස් යටපත් වීම මේ බංගානුපස්සනාවෙන් වෙනවා කියලා කියන්නේ.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. භාවනා අත්දැකීමක් ප්‍රති වගේ යම් කිසි භාවනා කරගෙන යනකොට බාහිර අරමුණු සේරම සංසිඳිලා ඇතුලේ යම් කිසි පුංචි සෙලවීම් ගතිය ඇති වෙනවා නැති වෙනවා. ඔහොම පෙනීමේ පෙනීගෙන යනකොට දැන් අපි කිව්වොත් ඒ සුළු පුංචි සෙලවීම වගේ ගතිය නැහෙ ආශ්‍රයෙන් වගේ නහය කිට්ටුව වගේ දැනුණා. ඊට පස්සේ ඒක දැනෙනවා කියලා තේරෙනවා. ඊට පස්සේ ඒක සෙලවෙන ගතියක් තේරුණා. ඊට පස්සේ ඒක තදවන ගතියක් තේරෙනවා. ඊට පස්සේ තදුණාට පස්සේ ඒක වේදනාවක්, දුක් වේදනාවක් කියලා තේරෙනවා. ඊට පස්සේ ටිකක් කලකින් ඒ ගතියට හා සමානව දතක් ළඟ ඒ පුංචි සලවීමක් තියෙනවා. ඒකේ තද ගතියක් දැනෙනවා. ඒකේ වේදනාවක් දැනෙනවා. ඔහොම ඕක හිමීට ගිහිල්ලා ඕක බොහොම වේගෙනුත් එහෙම ගිහිල්ලා මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, ඒ දැනෙන වායු ගතිය වගේ එක ඒක රූපයකට අයිති, තදවීම කියන එක පටවි කියන එක රූපයකට අයිති, ඒක තමයි සංස්කාර ධර්මයන්ගේ රූප සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම. එතන වේදනාව, දුක් වේදනාව, නාමයන්ගේ ඇතිවීම දැකීම එහෙම කියලා ගත්තොත් හරිද කියන එක ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
එතකොට ඔව්, එතන වේදනාව බලනකොට අපි අර වේදනාව රූපය තුලින් එනවා කියලා රූපෙට ගැට ගහන්නේ නැතුව මේ රූප ස්පර්ශය නිසා මේ වේදනාවක් දැනෙනවා කියලා වේදනාව කෙනෙකුට අරමුණු වෙනවනම් එතන ඔහු නාම ධර්මයක් අරමුණු කරපු ඥානයක් ඔහුට උපදිනවා. ඒ වගේම අපිට දැන් ඔය සෙලවෙන බව, තද ගතිය දැනෙනවා, සීතල ගතිය දැනෙනවා කියලා කියනකොට මෙතනත් මේ තද බව දැනෙන්නේ පඨවිය තමයි තද බව. හැබැයි තද බව දැනෙන්නේ හිතකට. පඨවිය තද බව පඨවියට දැනෙන්නේ නැහැ. එතකොට එහෙනම් තද බව අරමුණු කරගත් හිතක් ඉපදුනොත් තමයි ඒ තද බව වැටහෙන්නේ කියලා. ඒ තද බව අනුසාරයෙන් ඒක අරමුණු කරගත් හිතද කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතකොට කෙනෙකුට එහෙම තේරුම් ගැනීම පහසුයි. නමුත් කෙනෙකුට වේදනාව පහසුවෙන් ප්‍රකට වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් හිත තේරුම් ගැනීමේදී වේදනාවක් නැති තැනත් වේදනාව අප්‍රකට තැනත් තමට නාම ධර්මයෝ අරමුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ එහෙම කියලා මේ හිත විතරක් බලන්න කියන එක නෙවෙයි කියන්නේ. එතකොට ඒ විදිහට තමන්ට වැටහෙන සංස්කාරයෝ, එතකොට රූප වශයෙන් හා නාම වශයෙන් මේ විදිහට මේ නාම ධර්මයෝ කියලා බලනවා, මේ රූප ධර්මයෝ කියලා නාම රූප දෙක හොඳට වෙන් වෙලා පේනවා උට. එතකොට ඒ හිතට අරමුණු වෙච්චි තද බව, සෙලවෙන බව, සීතල කියන මේ කාරණා ඒ රූපය, ඒ රූපය තිබුණු නිසා තමයි එහෙම දෙයක් අපිට දැනෙන්නේ. එතකොට ඒ තද බව, සෙලවෙන බව, සීතල මේවා රූපෙට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක අරමුණු කරගත් හිතකට නේද දැනෙන්නේ කියලා මේ විදිහට හිතත් රූපයත් හොඳට වෙන් කර කර බලලා ඊට පස්සේ දැන් අපිට පේනවා කිව්වා. දැන් මේක සෙලවෙනවා, වෙනස් වෙන බව තේරෙනවා. මේක තමයි මේ අනිත්‍යතාවය, හේතුඵල ධම. හටගෙන බිඳෙන බව දැන් අපිට එක් ආකාරයකට පෙන්ලා ඒක වෙනස් ආකාරයකට පේනවා කියන්නේ මුලින් හටගත්ත දේ පරිවර්තනය වුණා නෙවෙයි. මුලින් හටගත්ත දේ නිරුද්ධ වෙලා දැන් අලුත් රූපයක් හටගෙන ඒක අරමුණු කරගෙන හිතක් හටගෙන ඊට පස්සේ ඒ අරමුණු කරගෙන වේදනාවක් ඉපදිලා කියලා ඒ අනුසාරයෙන් අපිට ඇතිවීම නැතිවීම බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක මේ විපස්සනායේ මුල් අවස්ථාවක්. එතකොට මේ ස්පර්ශය නිසා, මේ ධාතුන්ගේ ආකාර විකාර වීම නිසා අපිට මේ දේවල් වෙනස් වෙනස් ආකාරයකින් පේනවා. අන්න ඒ විදිහට උදන අපි විපස්සනාවට ගන්නකොට ඒ විදිහ පරිස්සමෙන් අර කිව්වා වගේ හොඳට මේ රූපය හොඳට මතු කරගන්නවා. මතු කරගෙන මේ රූපය පිළිබඳව වැටහෙන්නේ හිතක් උපදින නිසා නේද? එහෙනම් මට වැටහුණා කියන මේ නිකාන්තිය හිත තියෙනවද කියලා බල බල අන්නේ දැන් මේ පටවිය පිළිබඳව මට දැනෙනවා කියන ආත්ම ගතිය, ඒක අපි මේ ඕලාරිකව හිතනවා නෙවෙයි. නමුත් මේ ගතියක් ඇතුලේ තියෙනවා මේ මට දැනෙන්නේ කියන. අන්නේ ගතිය ගෙවෙන්න මේ කෙනෙකුට දැනෙනවා නෙවෙයි, මේක අරමුණු කරගත් මේ අවස්ථාවේ හිතක් පහළ වුණ නිසයි මේම තද ගතියක් දැනෙන්නේ. ඒ හිතද වෙනත් දෙයක් දැනෙනකොට ඒ හිතද නිරුද්ධ වෙනවා, ඒ රූපේද නිරුද්ධ වෙනවා කියලා ඔන්න ඔය විදිහට නාම රූප දෙක ඉස්සරලා වෙන් කරගෙන ඊට පස්සේ ඒකේ අර ඒ රූපයාගේ අපිට වෙනස්ව වෙනස්ව වැටහෙන ස්වභාවයත් එක්ක අපි එහි ඇතිවීම නැතිවීම බලනවා. එතකොට මේ ප්‍රශ්නෙට අනුව කිව්වොත් අතන අපිට වේදනාව දැනෙනවා නම් ඒ වේදනාව රූපෙන් වෙන් කරලා බලනවා. එතකොට මේ වේදනාවේද වෙනස් වීම තේරෙනකොට මේ වේදනාවෙත් එකට දෙකට තියෙන වේදනාවක් නෙවෙයි, ඒකද ඇති වෙමින් නැති වෙමින් පවතින එකක් කියලා වේදනාව වැටහෙනවා නම් ඒකද බලනවා. අර කියපු විදිහට සමන්ට හිත ප්‍රකට කරගන්න පුළුවන් නම් ඒ හිතත් ප්‍රකට කරගන්න පුළුවන් වඩාත් හොඳයි. ඊට පස්සේ තවත් ඒ විදිහට යන්න යන්න තවත් සංඥාව පිළිබඳව වැටහෙනවා නම් මේක මේ පටවියයි මේ තේජෝයි කියලා වෙන් වෙලා පේන්නේ මේ සංඥාව නෙමෙති චෛතසික ධර්මයට නේද? ඒක හිතට කරන්න බෑ, වේදනාවට ඒක වෙන් වෙලා පේන්නේ නැහැ කියලා. ඔය විදිහට මේවා අපි ඒ අනුසාරයෙන් තමයි නාම ධර්ම ටික ටික අපි ප්‍රකට කරගෙන ඥානෙ තියුණු කරගන්න. හොඳයි, තෙරුවන් සරණයි.
කොහොමද බින් සාමින් වහන්සේ? කරු සාමින් වහන්සේ, මට ප්‍රශ්නයක් තියෙනවා සාමින් වහන්සේ. දැන් කනට ඇහෙන ශබ්දය ගැන විදර්ශනාව වඩනකොට, ඒ කියන්නේ ශබ්දයේ ඇතිවීම නැතිවීම බලාගෙන ඉන්නකොට ඒ විදර්ශනාව වෙන ආයතනයකට බැස ගන්න පුළුවන්ද? ඒ කියන්නේ කනට යොමු කරපු විදර්ශනාව සිත ඇහැට යොමු වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
එහෙම දැන් සුද්ධ විපස්සනාවේදී වෙන්න පුළුවන්, සමතේදී ඒක වෙන්නේ නැහැ. හැබැයි ඒක අපි යොමු වෙනවනම් යොමු කරන්නේ අර මුලින් රූපාරම්භණයක් අරමුණු කරගෙන කරපු විපස්සනාව හොඳට පැහැදිලිව තේරුම් ගත්තන් පස්සේ. ඊට පස්සේ ඒක වැටහීමත් එක්ක අපිට ශබ්දයක් වැටහෙනවා. එතකොට අපිට ඒ ශබ්දය අරමුණු කරගෙනත් බලන්න පුළුවන්. හැබැයි මේකෙදි අපි තේරුම් ගන්න ඕන මේක අපිට අසිහියෙන් වෙනවා නම් ඒක විපස්සනාව නෙවෙයි. ඒ නිසා මේක කෙනෙකුට සිහියෙන්ම අරමුණු මාරු කර කර රූප, ශබ්ද, ගන්ධ, රස, එතකොට වැටහෙනදී බලන්න පුළුවන්. එතකොට ඒක මුලින් හැබැයි අපි විපස්සනාවේදී ආධුනික කෙනා එහෙම ලැබෙන අරමුණු ඔස්සේ යන්නේ නැහැ. එක අරමුණක් ප්‍රකට කරගෙන ඒ ඔස්සේ නාම රූප දෙක මතු කරගන්න. ඒකනේ අපි කියවේ ධාතු කර්මස්ථානය පිළිකුල් භාවනාව තුළින්. එයා ආධ්‍යාත්මික රූපය අරමුණු කරගෙන ඒ නාම රූප දෙක, මේ රූපය කියලා කියන්නේ තද ගතිය, වැගිරෙන ගත ආදී වශයෙන් මේ ධාතු ප්‍රකට කරගන්නවා. ඒ දැනෙන දේ අරමුණු කරගන්න. කෙස් ලොම්නිය දත් ආදී මේ එක් එක් අරමුණ මෙනෙහි කරමින් එතකොට එතන තියෙන එකම කමඨහනක් තුල හඳිලා ඉන්න එක. එතකොට එයා මේ ඇහෙන ශබ්දයට, දැනෙන ගන්ධයට, කයට දැනෙන ස්පර්ශයට යවන්නේ නැහැ. ඔහු දැන් කමඨහනක් දුන්නා, කමඨහන තුල තමයි ඉන්නේ. මෙතනදී කරන්නේ එයා මේ නාම රූප දෙක වෙන් කර ගැනීමේ නුවණ, එවත් අර ධම්මට්ටි ඥානය ඇති කර ගැනීම. ඒකට විවිධ දේවල් සියන්නේ නැහැ. හැබැයි ওই ඥානේ මතු කරගත්තු කෙනා දැන් අන්න ආයතන 6ට ගැටෙන අරමුණ අර ඥානීය තිය. එතකොට රූපයක් පේනකොට ඒ රූපයට මේ අවස්ථාවේදී ඇහැට රූපයක් ගැටීම නිසා මේ රූපය අරමුණු කරගත් හිතක් පහළ වුණා. එතකොට රූපය කියලා කිව්වේ මෙහෙම එකක් කියලා ඒ විදිහට නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම බලන. අන්න ඒ සම්මර්සන අවස්ථාවේදී ඔහුට ඒ ආයතන මාරුවේවි විපස්සනා වෙන්න පුළුවන්. ඒකද ඉබේ නෙවෙයි, සිහියෙන් දැනුම් සහිතව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක විය හැකි සිහියෙන් යුක්තව අර වගේ සම්මර්සන ඥාන අවස්ථාවලදී. ඊට මෙහා ওই නාම රූප වෙන් කර ගැනීම මුල් අවස්ථාවලදී එයා බොහෝ විට එතෙන්ට යන්නේ නැහැ. නමුත් විපස්සනාව කරනකොට බලවත් කෙලෙස්යක් ආවොත් තමන් කරන පිළිකුල් භාවනාව අත්හැරලා ඒ කෙලෙස්ය අරමුණු කරලා ඒක මේ විදිහට ඇති වුණේ කියලා බලලා ඒකේ ආදීනව බලලා අයින් කරන වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් එයාගේ මූල කර්මස්ථානය අර එනේන එක බලන එක නෙවෙයි, එක කමඨහනක් තුල ඉඳගෙන හොඳට නාම රූප දෙක තේරුම් ගැනීම තමයි ඔහුගේ මූලික කර්මස්ථානය වෙන්නේ. එනිසා ඒ විදිහට කරගත්තු කෙනා සම්මර්සන අවස්ථාව, උදයබ්බේ ඥාන අවස්ථාව යනකොට නම් එයාට පච්චුප්පන්නාන ධම්මාණං විපරිණාමානුපස්සනේ පඤ්ඤා, උපදින වර්තමාන ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල. ඒ අවස්ථාවල, සම්මර්සන අවස්ථාවල මේ ආයතන මාරුවීම වෙන්න ගොළුවක්. ඒකද සිහිය.
බොහොම පින් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සම දෙනාටම. එහෙමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව දැන් පැය දෙක කාලයක් ඉක්මවා ගිහින් තියෙනවා. ඒක නිසා අපි මෙතනින් මේ ධර්ම සාකච්ඡාව සම්කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේද පුරා පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රාවක අප සමගින් කරුණාබරව සද්ධර්මයේ පැහැදිලි කර දීම කේදුණු ගෞරවනීය අප ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආයුරකින් සසර ගමන නිමා කර වහවා නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානය හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දිනේ මේ සාකච්ඡාව අවසන් කිරීමට ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
හොඳයි, අපි සාකච්ඡාව අවසන් කරනවා. මේ වෙලාවේදී අපි දීර්ඝ කාලයක් පුරාවට ගැඹුරු ධර්ම ශ්‍රවණය කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, ඒ තුල යෝනිසෝමනසිකාර පවත්තමින් නිවන් දකින්න කැමති කෙනාට ඒ නිවන් මඟ විවර කර දීමට අපි හැමෝම දායක වෙලා සම්බන්ධ වෙලා මේ සඳහා මේවට අනුග්‍රහය දක්වමින් කටයුතු කරන සෑම දෙනාමත් අපි සිහිපත් කරගෙන දෙවියන් ඥාතීන් ඇතුළු සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරමින් මේ ජනිත වූ සියලු කුසල සම්භාර ධර්මයෝ පිම්බලාපොරොත්තු වෙන අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයේ ඇතුළු ඥාති හිතයි සීද මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අප සෑම දෙනාටමත් නිවන අයුරින් ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සත්පුරුෂ සියලු ජනයාට මේ කුසල බලයෙන් හැකි ඉක්මනින් සංසාර දුක නිමා කර ගැනීම සඳහා ධර්මඥානයේ පහළ වේවා, සිහිය නුවණ පහළ වේවා, කෙලෙස් දුරු කර ගැනීමට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිමින් විදර්ශනා ඥාන දියුණු කර ගැනීමෙන් ඒ සඳහා පැමිණෙන්න තියෙන කරදර බාධක අපලෝපද්දරයන් දුරු වෙලා කායික මානසික සැනසෙල්ල උදා වීමෙන් තව තවත් බෝධිපාක්ෂික ධර්මයන් පාරමී පුරාගෙන සුවසේම සංසාර දුකින් නිදහස් වීමට මේ කුසල් අප හැම දෙනාටම උතුම් පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. ඒ වගේම මේ කාලයේ පුරාවට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපට පළමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා සමාව ලැබේවා කියලා අපි ත්‍රිවිධ රත්නයෙන්ද සමාව භජනය කරනවා. එහෙමනම් හැම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාද, බුද්ධ ධම්ම සංඝ රත්නයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ආරක්ෂාව නිබඳව මේ නිවන් දකිනාතුරු හැම දිනාටම සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අපේ මේ ධර්ම වැඩසටහන අදට අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි.